Ya lo digo.
අපි තව ටිකක් එහෙනම් මේ ටික කතා කරලා කර්මකාරක ක්‍රියා මේ ටික කතා කරලා මෙහෙමනම් අභ්‍යාස වලට යමු නේද? අපි ඉක්මනට වාක්‍ය දෙකක් ලියමුද? හරිද? තේජානන්ද පිළියම් ඉස්සලා කතරුකාරක වාක්‍යයක් සිංහලෙන් ඕනේ නේද? සිංහලෙන් දැන් තේරෙනවා නේ නිසා පාලියම පිළියම් නේ. වනිතා ඕදනං පචති. වනිතා ඕදනං පචති. පස්සේ ටිකක් ඉඳලා මඳ හරි ඉන්දියන් කව බලන්න තව පහල හරි ඉන්දියන් වනිතාය ඕදනු පචියති පචියති එලිරා ගහලා පච්චති තේරුමන්ත විදියම කමන්නේ එතකොට ලේසියනේ නේද යටි උඩේ කි වනිකාව බත පිසයි නැත්නම් බත උයයි නේද බත පිසයි යටේ කි වනිතාව විසින් ප්‍රථමව හඳුන්වන්න අපි කියනවා බත තෙම කියලා නේද? බත තෙම එහෙම නැත්නම් බත බත පිසිනු ලැබේ. අපි සාමාන්‍ය හුරු වචනේ තමයි හුරු ක්‍රියාපදේ තමයි පිසිනු ලැබේ. එහෙම නැත්නම් පිසේ කියලාත් ඕකම කියනවා. පිසේ. හරි. දැන් අපි ඊට පස්සේ ඉක්මනට බලාගෙන යමු කොහොමද මේ දෙකේ වෙනස මොකක්ද? කියන්නේ ඔකේ ඇත්තම ප්‍රධාන වෙනස තියෙන්නේ ක්‍රියාපදේ වාක්‍යයක් අපි අඳුනාගද්දි මේක මොන කාරකයකටද අයිති කියලා හොයාගන්න තියෙන ලේසිම ක්‍රමය තමයි ක්‍රියාපදේ දිහා බලන එක. ක්‍රියාපදේ බලපහම දැන් පළවෙනි එකේ පේනවා ওই පද දෙකම හැදිලා තියෙන පචීයති එහෙම නැත්නම් පච්චති කියන ක්‍රියාපදේ පචති කියන ක්‍රියාපදේ දෙකම හැදිලා තියෙන තියෙන්නේ එකම ධාතුවකින් එහෙම නැත්නම් ක්‍රියාමූලයකින් ඒ තමයි පච පච ධාතුව පිසීම් අර්ථයේ යෙදෙන්නේ දෙයක් උයනවා කියන අර්ථේනේ. එතකොට අපි කලින් කතා කරලා තියෙනවා කත්‍රෝකාරක ක්‍රියාවක් හැදෙන ක්‍රමයක් තියෙනවා ධාතුවට එකතු කරනවා විකරණ ප්‍රත්‍ය කියලා එකක් විකරණ ප්‍රත්‍ය ඒකට එකතු කරනවා තී අන්ති සීතමීමේ කියන ආඛ්‍යාත ප්‍රත්‍ය මේ තමයි කත්‍රෝකාරක වාක්‍යයක් හැදෙන සාමාන්‍ය ක්‍රමය. දැන් පොදුයි කෝකක් වුණත් හැදෙන්නේ මෙහෙම. කත්‍රෝකාරක වාක්‍යයකදී මේ විකරණ ප්‍රත්‍යයක් කියලා තමයි එකතු වෙන්නේ. මැදට. පැහැදිලිනේ. ඊට පස්සේ කර්මකාරක වාක්‍ය ක්‍රියාපදයක කර්මකාරක ඒ පදේ හදාගද්දී අර විදියටම ධාතුවට එතින් අපි එකතු කරන්නේ විකරණ ප්‍රත්‍ය කියලා නෙවෙයි අපි ඒකට කියන්නේ කර්මකාරක ප්‍රත්‍ය කියලා. කර්මකාරක ප්‍රත්‍යක්. ඒක එක ප්‍රත්‍යයයි තියෙන්නේ යයන්නක්. මේක නම් වෙනස් වෙනවා. අපි ගලින් කතා කරලා තියෙනවා මේ ධාතු ගණනුව මේක නම් වෙනස් වෙනවා. විකරණ ප්‍රත්‍ය වෙනස් වෙනවා. හැබැයි මේ කර්මකාරකයට හදන්න අපි පාවිච්චි කරන්නේ කර්මකාරක ප්‍රත්‍ය වෙනස් වෙන්නේ නැහැ යයන්නමයි හැම මොන ධාතුවක් වුණත් යයන්න තමයි එකතු වෙන්නේ ඊට පස්සේ අර ක්‍රමයටම ආඛ්‍යාත ප්‍රත්‍යයක් එකතු වෙනවා. ඒ විදිහට එතකොට කර්මකාරක ක්‍රියාපදේ හැදෙනවා. එතකොට අපිට ඔය දෙකේ වෙනස හඳුනා ගන්න පුළුවන් ටිකක් මේ ක්‍රියාපද ගැන අපේ දැනීම තියෙනවා. සාමාන්‍යයෙන් ක්‍රියාපද ගැන අපි දැන් පච්චති කියන පදයට වඩා පච්චති කියන එක වෙනස් කියලා අපිට තේරෙන්න ඕන දකිද්දිම නේද? පච්චති කියන එකේ අර්ථය නෙවෙයි පච්චති කියද්දි. ඒ පච්චති කියන පදේ හැදුනේ ඇත්තටම මෙන්න මේ රීතියක් ඊට පස්සේ තියෙනවා. මෙතන ස්වර දෙකක් තියෙන ධාතුවක් තිබුණාත් ස්වර දෙකක් කියලා මෙතන කියන්නේ මේ පයන්නෙත් ස්වරයක් තියෙනවා අයන්නක්, ච කියන ඡයන්නෙත් තියෙනවා අයන්නක්. ඒතර මේකේ මේ පච කියන ධාතුවේ ස්වර දෙකක් තියෙනවා. ඒ දෙකක් තියෙන අවස්ථාවක බොහෝ විට මේ අන්තිම ස්වරය අයින් වෙනවා. ඒතර මේක ඉතිරි වෙන්නේ පච් කියලා. පච් කියලා ඉතිරි වෙනවා. ඊට පස්සේ ඒකට මෙන්න මේ කර්මකාරක යයන් එකතු වෙනවා. ওই දෙක එකතු වුණාම මේ දෙක එකතු වෙලා වෙනස් රූපයක් වෙනවා. මේ කර්මකාරක ක්‍රියාපද හදද්දී බොහෝ විට මේකම ද්විත්වයක් වෙනවා. ඇතැම් විටක ඔච් ය කියලා තියෙද්දි ඇතැම් විට නෙමෙයි ඒ අවස්ථාවේදී ඔච්ච බවට පත් වෙනවා. ඔච් ය තිබුණා, අල්ච යන්නයි යයන්යි තිබුණා. ඉතින් ඒ වෙනස් වෙන විදිය අපිට දෙවෙනි පොතේදී විස්තර කරනවා. අපි ඒක නිසා දැනට ඒ ගැන ලොකු විස්තරයක් කතා කරන්න ඕනේ නැහැ. අල් නයන්නයි යයන්යි තිබුණොත් ඤ්ඤ ඒ වගේ හැමෙම පොඩි පොඩි වෙනස්කම් තියෙනවා. අපි ඒව ගැන දෙවෙනි පොතේ කතාගෙන දැනට මෙච්චර අවශ්‍ය නැහැ. අපි දැනට මතක තියාගමු මේ යයන් එකතු වෙලා ඇතැම් විට පොඩි වෙනසක් වෙලා තමයි මේ කොටස හැදෙන්නේ. යයන් මේ විදිහටම ඉතිරි වෙන්නේ නැහැ සමහර ක්‍රියාපද හැදෙද්දී. ඒ වගේම තවත් ක්‍රමයක් තියෙනවා මේක හැදෙන්න. දැන් මේ යයන් එකතු වෙලා මේ විදිහට පොඩි වෙනසක් වෙලා හැදෙන එක ක්‍රමයක් තියෙනවා. ඒ විදිහට තමයි පච්චති කියන ක්‍රියාපදේ හැදුනේ. තී කියන ආඛ්‍යාත ප්‍රත්‍ය ඊට පස්සේ පච්චති කියලා හැදුනා. තව ක්‍රමයක් තමයි ඒක අපි එදත් කතා කළා. මේ විදිහටම මේ ය ප්‍රත්‍ය එකතු වෙලා ඒ එකතු වෙද්දී ඊට කලින් මේ යයන්ට පච් දන කර්මකාරක ය ප්‍රත්‍ය එකතු වෙදී ඊට කලින් ඊ යන්නක් එකතු වෙනවා. ඊ යන්නක් එකතු වෙලා ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු වෙලා පචී යති කියන පදයක් හදනවා. ඒක හොයාගන්න ලේසි, ඒ පදේ හදාගන්නත් ලේසි. ඒ නිසා දැනට අපි මේ ක්‍රමයේ විතරක් පාවිච්චි කරමු ක්‍රියාපද හදද්දී. පැහැදිලිනේ? එතකොට ඊය කියලා කොටසක් එකතු කරලයි ඊය කියලා කොටසක් එකතු කරලා තියන්නක් එකතු කරනවා කර්මකාරක ක්‍රියාපදේ හදද්දී. එතකොට මේකේ අර්ථය දැන් පචති කියන ක්‍රියාපදේ අර්ථය පචති කියන කේ අර්ථය පිසයි. එතකොට පච්චති එහෙම නැත්නම් පචීයති කියන කේ අර්ථය පිසිනු ලබයි. ඒකේ තේරුම මොකද්ද? දමිතායස්ම පිසිනු ලබයි කියද්දී ඒකෙන් කියවෙන්නේ ඇත්තටම පිසිනවා කියන ක්‍රියාව නෙවෙයි. ඒක තමයි අපි හොඳටම තේරුම් ගන්න ඕන ප්‍රධාන දේ. මේ පචති කියන ක්‍රියාපදේ පචීයති කියන ක්‍රියාපදේ අර්ථය වෙනස්. පිසිනවා කියලා කියන්නේ කිසියම් කවුරු හරි කත්රෝ කෙනෙක් කරන ක්‍රියාවක් ගැනයි කියන්නේ. පිසිනු ලබයි කියද්දි ඒ ක්‍රියාවට ලක්වීමක් ගැනයි කියන්නේ. එතකොට ක්‍රියාවට යටත් වීමක් ගැන කියන්නේ. එතකොට ඒකෙන් අදහස් වෙන්නේ අපි වාක්‍යයක්ම නිකමට ගමු, මේකම ගමුකෝ. දැන් මෙතනදී වනිතාව විසින් බතතෙම පිසිනු ලැබේ. එහෙම නැත්නම් බත පිසීමට ලක්වේ කියන එකයි අර්ථය. එතකොට දැන් පිසීමට ලක් වෙන්නේ කවුද? බත. එහෙමනම් මේ බත කියන පදෙත් එක්ක තමයි මේ පිසිනු ලැබේ කියන ක්‍රියාව එහෙම නැත්නම් කර්මකාරක ක්‍රියාවේ සම්බන්ධය තියෙන්නේ. කලින් වාක්‍ය පිසී කියන ක්‍රියාව කරන්නේ දැන් වනිතාව. ඒකෙදී වනිතාව කියන පදෙ එක්ක තමයි ක්‍රියාපදේ සම්බන්ධය තියෙන්නේ. ඒ නිසා තමයි දැන් එතන වනිතාව කියලා කියන්නේ කත්‍රූපදේ. කත්‍රූපදෙත් එක්ක ක්‍රියාපදේ සම්බන්ධය තියෙන නිසා අපි ඒකට කියනවා කත්‍රූකාරකයි කියලා. එහෙම නැත්නම් කත්‍රූපදයත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන ක්‍රියාපදේ වෙනස් කරද්දී කත්‍රූපදේ නම් වෙනස් කරන්න වෙන්නේ. එහෙම නැත්නම් කත්‍රූපදේ අපි වෙනස් කළොත් ඒ කත්‍රූපදේ වෙනස් වීම අනුව කත්‍රූපදේ වචන බෙහෙදය එහෙම නැත්නම් පුරුෂ බෙහෙදය වෙනස් කළොත්, ඒ කියන්නේ අපි කත්‍රූ විදිහට දැන් තියෙන ප්‍රථම පුරුෂයේ පද යන්නේ වනිතා කියලා. අපි ඒක වෙනස් කරනවා අහං කියලා. එහෙම නැත්නම් අපි පචති කියලා තියන්න බෑ. පචාමි කියලා වෙනස් කරන්න වෙනවා. එහෙමනම් අන්න කර්තෘපදේ වෙනස් කරද්දී ක්‍රියාපදේ වෙනස් කරන්න වෙනවා නම් ඒ වගේ ක්‍රියාපද වලට අපි කියනවා කර්තෘකාරක ක්‍රියාපදයක් කියලා. මොකද කර්තෘත් එක්ක ඍජු සම්බන්ධයක් තියෙන නිසා. පැහැදිලිනේ කර්තෘව තමයි එතරම් කාරක කියලා උතනින් කියවෙන්නේ. එතනදි මතක තියාගන්න තියෙන්නේ කර්තෘව කියවෙනවා නම් කර්තෘ එක්ක ඍජු සම්බන්ධය තියෙනවා නම් කෙටියෙන් මතක තියාගන්න තියෙන්නේ ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධය තියෙන කර්තෘපදේ නම් ඒකට අපි කියනවා කර්තෘකාරක ක්‍රියාපදයක් කියලා. දැන් දෙවෙනි වාක්‍යයේ ඊට වෙනස් ඒකේ අර්ථය. එතකොට ඒකෙදි පිසිනු ලැබේ කියලා කියන්නේ පිසීමට යටත් වෙනවා කියන එකයි. එතකොට පිසිනු ලබන්නේ මෙන්න මේ ඕදන කියන පදේ. බත. එහෙමනම් මේ බත කියන පදේ ඒක වචන බහුවචන ભેදය අනුව තමයි ක්‍රියාපදේ ඒක වචන බහුවචන ભેදේ තීරණය වෙන්නේ. එතකොට දැන් මේකේ වනිතාව විසින් කියලා තියෙන එක මා විසින් කියලා කිව්වත් උඹ විසින් කියලා කිව්වත් මොන පදයක් එතෙන්ද යෙදුණත් ඒකෙන් ක්‍රියාපදයට බලපෑමක් ඉන්නේ නැහැ. දැන් අරකේ කර්මපදයේ විදියමයි. උඩ වාක්‍යයේ කර්මපදයේ විදියට මොකක් දැම්මත් වනිතාව විසින් මාව පුච්චනු ලැබේ කිව්වත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඉතින් වනිතා මං පචති වනිතාව මාව පුච්චනවා. එහෙම නැත්තම් පිසිනවා. නේද? එහෙම කිව්වා කියලා ඒකේ ක්‍රියාපදයට බලපෑමක් වෙන්නේ නැහැ. ක්‍රියාපදයේ වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි මේකේ මේ ඕදනෝ කියන පදේ වෙනුවට අහං කියලා දැම්මොත් එහෙම පිසිනු ලැබේනේ. මම පිසිනු ලැබෙමි කියලායි එතකොට එන්න ඕන. වනිතාව විසින් අහං පචියාමි. එහෙමයි එන්නේ. මම පිසිනු ලබමි. එතකොට පිසිනු ලබන්නේ මමනේ. එහෙමනම් මේ පිසිනු ලබනවා කියන ක්‍රියාපදෙත් එක්ක ඍජු සම්බන්ධය තියෙන කර්මපදය. එහෙම මතක තියාගත්තම හරි. කර්මකාරක වාක්‍යකදී ඒ ක්‍රියාපදයේ ඍජු සම්බන්ධය තියෙන කර්මපදයක් එක්ක. කර්මපදයේ එක්ක. ඒ නිසා කර්මපදයේ විභක්ති ඒ වගේම විභක්තිනේ විශේෂ මෙතන ඒකවචන බහුවචන ભેදය ඒ වගේම පුරුෂ ભેදය අනුව ක්‍රියාපදෙත් තියෙනවා කියලා මතක තියාගත්තම හරි. ක්‍රියාපදෙත් ඒ විදිහට වෙනස් වෙන්න ඕන. පැහැදිලිනේ. අපි ටිකක් ගිය සතියේ කතා කළා කීප දෙනෙක් හිටපු නැති නිසා අයි ටිකක් කිව්වේ. එතකොට අනිත් කතාව මතක තියාගන්න ඕන දැන් කර්මපදයක් නැති වාක්‍යයක් තියෙනවා. ඕක කර්මකාරකයට හරවන්න පුළුවන්. කර්මපදයක් නැති වාක්‍යයක්. සූර්යෝ උදේති. හිරුපායයි කියනවා. ඕක කර්මකාරකයට හරවලා කියන්න පුළුවන්ද? ඔව් හරවන්න බෑ. හේතුව ඉතින් දැන් කර්මපදයක් තියෙන්නෙපායයි කර්මය උක්ත කරන්න. වාක්‍යයේ කර්මපදයක් තියෙන්න ඕන කර්මය උක්ත කරන්න නම් දැන් කර්මකාරක වාක්‍යයක ප්‍රධාන දේ කර්තෘපදේ නෙවෙයි කර්මපදේ. දැන් මේකේ කර්තෘපදේ නැති වුණත් බත පිසේ බතයි දෙනවා කියලා අපිට කියන්න පුළුවන් නේ. කෙනෙක් අහනවා කොහොමද බතේ தත්තේ? බත නම් ඉදෙනවා කියනවා. ඉතින් ඒක උයන කෙනා අපිට වැදගත් නැහැ ඒ වගේ තැනක. එතකොට ඒ බත පිසේ එහෙම නැත්නම් බත පිසිනු ලැබේ ඒ වගේ වාක්‍යයක කර්මකාරක වාක්‍යයක කර්තෘපදේ විශේෂණේ කර්තෘපදේ නැතුවත් අර්ථය අපිට ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ නැති වෙයි. ඒ වුණාට අර්ථය කියන්න පුළුවන්. ඒ නිසා ඒ කර්මපදේ තමයි එතන ප්‍රධාන වෙන්නේ කර්මකාරක වාක්‍යයක. ඒ ටික හොඳට අපි මතක තියාගමු. හරි. තව මේකේ ගැටලු තියෙන ඉක්මනට අහමු බලන්න. ඊට පස්සේ අපි ඉක්මනට වාක්‍ය කීපයක් මම අහනවා. ඊට පස්සේ අනිත් පැත්තට පරිවර්තනය කරන්න. පොතේ නැතිවුවා කීපයක් මම කියනවා. දැන්ට ගැටලුවක් නැතුව ඇති නේද? එහෙනම් මේක පරිවර්තනය කරමු බලන්න. පාළියට කර්මකාරකයට පරිවර්තනය කරන්න තියෙන්නේ. පුරිසෝ ධාරකං පහරති. පුරිසෝ ධාරකං පහරති. පුරුෂයා දරුවාට පහර දෙයි. ඕකේ අනිත් එක තව කාරණා කීපයක් තියෙනවා මතක් කරන්න. ඒ ටික අපි ඉක්මනට මේව කරගමු. එතකොට ලේසි වෙයි. දැන් මේකේ මේ පචති කියන ක්‍රියාපදේ පචීයති කියලා හදාගන්න විදිය දැන් කරුවේ නේ. මේ විදියට ඊයේ කියන කොටස එකතු කරා. ඊට පස්සේ තියන් එකතු කරා. ඊට පස්සේ මේ ဒုတိයාවෙන් තියෙන කර්මපදය. කර්මපදය ဒုတိයාවෙන් තියෙන්නේ. ඒක අපි ගේන්න ඕන මේකෙදි ප්‍රථමාවට.
උක්ත කර්මය මෙතනදී. උක්ත කර්මය මේක අනුත්ත කර්මය. ඒතර මේ ප්‍රථමාවෙන් තියෙන උක්ත කර්තෘ පදේ තතියාවට ඉන්න ඕන දොඩ අපි කියනවා අනුත්ත කර්තෘ කියලා. මේ ටික තමයි මතක තියාගන්න තියෙන්නේ. ඉතින් මේ රටාව අපි පොඩ්ඩක් හදාගත්තම හදාගන්න ලේසි. හරිනේ. ගැටලුවක් තියෙද මොකක්ද? නෑ. හරි එහෙනම් අපි දැන් අර වාක්‍ය ඉක්මනට තෙල්ලගෙන යමු.
අවතරේ
කියන අපු වාක්‍ය දෙකද
මේ දෙවගේ
සර පියන තුනක් තිබුණත් ඒ වගේ කියලා මන්ට කියමු බලන්න මේක අනිත් පැත්තට එක්කෙනෙක් කවුරු හරි සුගත වංශාස්ම කියමු. පුරිසෝ ධාරකං පහරති. දැන් මේක ඊට පස්සේ ඉක්මනට අර ක්‍රමයට වෙන් කරගෙන ඒ විදිහට හදාගෙන කියාගෙන ගසයි. ඔව්.
පුරිසාය
මොන විභක්තියට දෙන්න ඕන?
පුරිසේන ධාර කෝ පහරීයති.
පහරීයති පුරුෂයා විසින් දරුවා පහර දෙනු ලැබේ. හරිනේ. එතකොට මේකේ අනිත් කතාව මතක තියාගන්න ඕන. දැන් මෙතන මේ තතියා පදෙද්දී ඒවා වර්ණගෙන විදියක් දැන් අපිට හොඳට හුරු වෙලා තියෙන්න ඕන විභක්ති වල. දැන් මේක බහුවචනයට આવොත් එහෙම ධාරකං කියන පදේ අපි බහුවචනෙට ගන්නවා. ධාරකී. එතකොට ඒක ඉන්නේ කොහමද කියලා කියමු බලන්න. කවුද? තේජානන්දයන්. මේක ධාරකී වෙනවා බහුවචනෙට. කර්ම පදේ බහුවචන කරනවා. පුරිසෝ ධාරකේ පහරති. පුරුෂයා දරුවන්ට පහර දෙයි. එතකොට ඔක කර්මකාරකයට ඉන්නේ කොහොමද? දැන් එකක් මතක තියාගන්න ඕන. කිසිම විටක කර්තෘපදෙයි කර්මපදෙයි දෙකම එක වාක්‍යයේ උක්ත වෙන්නේ නැහැ. ප්‍රථමාවෙන් යෙදෙන්නේ නැහැ. ඉක්මනට කියාගෙන යන්න. ධාරකේ
ධාරක
කහ දීතනක හොඳට මතක තියා ගන්න ඕන. කර්මපදය යන්න ඕන ප්‍රථමාවට. එතකොට ධාරකේ කියන්නේ ဒုတိයා බහුවචනයි. ඒක ප්‍රථමා බහුවචනට යන්න ඕන. පැහැදිලි? ප්‍රථමා බහුවචන. මේක ප්‍රථමා ඒකවචනයෙන් තියෙන කර්තෘපදේ තතියා ඒකවචනට යන්න ඕන. එතකොට පුරිසේන ධාරකා. එතකොට ධාරකා කියන්නේ කර්මපදය. ඒ කර්මපදය අනුව තමයි ක්‍රියාපදයේ තියෙන්න ඕන බහුවචනේ. ධාරකා පහරී යන්ති. පහරීය තිනෙවි. හරිනේ. එහෙනම් මම මේක තවත් ටිකක් වෙනස් කරමු. තං තං තවං තං තවං පුරුෂයා නුඹට පහර දෙයි. තවන් කියන පදේ වඩා හොඳයි. තවන්. පැහැදිලි නේද උඩට? පුරුෂයා නුඹට පහර දෙයි. පුරුෂයා නුඹට පහර දෙයි. එතකොට තවන් කියන පදේ ද්විතීය ඒක වචනයිනේ. කොහමද එතකොට එන්නේ? කවුද කියන්නේ? කියමු බලන්න විනේ විසුද්ධිය ඇසින්.
පුරුෂේන තං පහ තං පහරියති.
පහරි
පහරියති. නා පහරියති.
දැන් මේක ත්වං කියන මධ්‍යම පුරුෂ ඒකවචනයට එද්දී ක්‍රියාපදෙත් එහෙමනම් මධ්‍යම පුරුෂ ඒකවචන වෙන්න ඕන කර්මකාරක ක්‍රියාපදෙ. එතකොට ඊය කියලා කෙත් එකතු වෙන එක ඒ විදිහටමයි. කෙලවරට එකතු වුණේ තීනේ. තී වෙනුවට මෙතන මධ්‍යම පුරුෂ ඒකවචන නිසා සියන්නක් එකතු වෙනවා. එච්චරයි වෙනස. පැහැදිලිද? ඒකවචන වුණොත් පහරියසි. පැහැදිලි නේද? ගැටලුවක් තියෙනම් අහන්න ඉක්මනට. කොරිස් පුරිසේන ත්වං පහරියසි. පුරුෂයා විසින් නුඹ පහර දෙනු ලැබෙහි. පහර දෙනු ලැබෙහි. හරි. එතකොට
ත්වං කියන එකේ තමයි
දැන් තවං කියන පදේ දෙනවා තං තවං. තං තවං. ත්වං කියන්නේ ප්‍රථම ඒක වචනේ. මේක තියෙනවනේ වර්ණෙක. අම්හ තුම්හයක පිටුව මතක. මුල හරියට ගත්තෙන්නේ නේ. 22 23 පිටුවේ. තුවන්. ඔව් තුවන් පදේ තියෙනවා නේ. හරි නේද? ඊට පස්සේ මේක අපි මෙතන වෙනස් කරනවා. ද්විතීය බහුවචනෙට. තුම් හි. එහෙම වුණොත් මෙතන පචීයත වෙනවා. ඔක්කොම ලියන්න ඕනේ. මෙතන අහං කියලා આવොත් අහං කියන එක උඩට දැන් පුරිසෝ අහං පහරති කියලා ලියන්න බෑ. පුරුෂයා මටනේ. එමනම් මං කියලා ද්විතියාවෙන් ඉන්න ඕන. පුරිසෝ මං පහරති. පුරුෂයා මට පහර දෙයි. ඕක එතකොට කර්මකාරකීට යද්දි පුරිසේන අහං පහරියාමි. පහරියාමි. ඊට පස්සේ පුරුෂයා අපට කිව්වොත් අම්හාකං හෝ ඒ විදිහට ගැලපෙන එකක් දාලා අපි කියනවා අම්හාකං පහරති. අපිට පහර දෙයි. එතකොට පුරිසේන අහං පුරිසේන මයං එහෙම නැත්නම් අම්හේ පහරියාම. හරි නේද? ඔ යාම. එතකොට පුරුෂයා විසින් අපි පහර දෙනු ලබමු. ඔන්න ඔය ටික හොඳට හුරු කරගන්න. එතකොට ඊට පස්සේ ක්‍රියාපද ගැන ගැටලුවක් ඇති වෙන්නේ නැහැ එච්චර. කර්මකාරක ක්‍රියාපද ඔය ටික ඊට පස්සේ තේරෙනවා. මේ විදිහට එක වාක්‍යයක් දෙකක් අරගෙන අපි ඒ විදිහට හුරු කරගන්න ඕනේ දෙපැත්තට. ඊට පස්සේ මේක බහුවචනෙට දාලා මේක ඒක වචනෙට දාලා හිම හිම බලන්න ඕන වෙනස්ක. එතකොට ඒ ටික හුරු වෙනවා. තව ඉක්මනට මොනව හරි ගැටලු තියෙනම් අහන්න බලන්න. ඊට පස්සේ අපි කිතක පද වලට යනවා හිම. කිතක පද ගැන පොඩි විස්තරයක් කියන්න තියෙනවා. දැන් ওই දෙකේ අර්ථය හොඳට අර්ථවල වෙනස හොඳට ඔළුවට දාගෙන තියාගන්න ඕනේ. දැන් පහර දෙනවා කියන එකයි පහර දෙනු ලබනවා කියන එකයි නේද? ඒ වගේ තැන්වල අර්ථ අපි හොඳට වෙනස තේරුම් ගන්න තියෙන්න ඕනේ. මම පහර දෙනු ලබමි කිව්වොත් ඉතින් දැන් හිතන්න හොඳ නැහැ. දැන් මම මේ ගහනවාද නැත්නම් මම ගුටි කනවාද නේද? පහර දෙනු ලබනවා කියන්නේ ගුටි කනවා කියන එක. පැහැදිලි නේද? තොර පහර දෙනවා කියන්නේ අනිත් පැත්ත. ගහනවා ක්‍රියාව කරනවා. පැහැදිලි නේද? තොර පහර දෙනු ලබනවා කියන්නේ ගහන ක්‍රියාව ලබනවා. එහෙනම් ගුටි කනවා. හරි. ගෙවල් වල හිටියා නම් හොඳට හුරු වෙන්න තිබුණා ඒ වගේ වනේ. ගුටි කන ඒවා. පැවිදි වුණ නිසා ඉතින් ගොඩක් ඒවා ගින් විපාක වෙලා කියලා තියෙනවා. හරි. අපි එහෙමනම් කිතක පද වලට යමුද? මේකේ තව මොන හරි ගැටලු තියෙනවා නම් ඉක්මනට අහන්න. විනාඩියක් දෙනවා, ගැටලුවක් තියෙනවා නම් අහන්න. හරි විලාසය. පැහැදිලි ගැටලුව ගන්න. ඊට පස්සේ දැන් කිතක පද ගැන විස්තරයක් තියෙනවානේ. කිතක පද කියලා කියන්නේ මොනවද? කෙටියෙන්ම කිව්වොත් කිතකයක් කියලා කියන්නේ ක්‍රියානාමයක්. ක්‍රියානාම පද. ක්‍රියානාමයක්. ඒතකොට ක්‍රියාපදයකින් සැකසුණු නාම පදයක්. සිංහලේ නම් කුදන්ත කියලා කියනවානේ. එතකොට මේ කිතක පදවල අපි වර්තමාන කිතක ගැන කලින් කතා කරගෙන ගියා. කොහොමද? අන්ත මාන ප්‍රත්‍ය කෙලවරට ධාතුයේ යකට එකතු වෙලා හැදෙන කිතක ගැන කතා කළා. වර්තමාන කාලයේ අර්ථයක් තමයි එතකොට එන්නේ. කොහොමද? යනවා කියන අර්ථයේ යන්නා උ කියන අර්ථයේ ගච්ඡමාන, එහෙම නැත්නම් ගච්ඡන්ත කියලා පදයක් හදුවා. ගච්ඡන්තෝ පුරිසෝ, එහෙම නැත්නම් ගච්ඡමානෝ පුරිසෝ. යන්නා උ පුරුෂයා. එතකොට ගහන්නා උ පුරුෂයා. කොහොමද කියන්නේ? ගහන්නා උ පුරුෂයා. පහරන්තෝ, පහරන්තෝ පුරිසෝ. ගහන්නා වූ පුරුෂයා. දැන් ඊට පස්සේ දැන් ඕක අපිට කියන්න පුළුවන්. දැන් අපි කොහොමද කියන්නේ? ගුටි කන්නා වූ පුරුෂයා නේද? පහර ලබන්නා වූ පුරුෂයා කියන්නේ කොහොමද? අන්න ඒක කියන්න තමයි මේ කර්මකාරක කිතක ඕන වෙන්නේ. පහර දෙනු ලබන්නා වූ පුරුෂයා කියලා කියන්නේ. පැහැදිලි නේද? දැන් අපි දැනගත්තා ගහන්නා වූ පුරුෂයා කියලා කියන්න දන්නවා. කොහොමද? පහරන්තෝ පුරිසෝ. ඒ මොකද ඒක කර්ම කර්තෘකාරකයි කියන්නේ ක්‍රියාව කරන පුද්ගලයාගේ ඒ ලිංග විභක්ති වචන අනුව, එහෙම නැත්නම් වාක්‍යයේ කර්තෘපදයේ ලිංග විභක්ති වචන අනුව ඒ ක්‍රියාවේ ඒ කිතකය සැකසෙන, කිතකය හැදින ක්‍රියාවේ කර්තෘපදෙත් එක්ක තමයි මේකේ ලිංග විභක්ති වචන යන්නේ. පැහැදිලිනේ? දැන් එතකොට වාක්‍යයක් අපි ලියමු. තියනද කවුද? ගෝතම
මාලියා.
මාලියා
අත නෑ නේද?
පහරන් පහරිය මානෝ පුරිසෝ. පහරිය මානෝ පුරිසෝ. පහරිය මානෝ
පුරිසෝ.
පහරන්තං පුරිසං. නෑ දිගටම ගියා යමු. පහරන්තං පුරිසං. පහරන්තං පුරිසං. තව යටින් චුට්ටක් ලියන්න තියෙනවා. අක්කෝසති. අක්කෝසති ඉදමදි ඇතිනම් එතනම ලියමු කෙටි පොඩි එකක්. අක්කෝසති. දැන් ඔය වගේ වාක්‍යයක් දැක්කම අපිට තේරෙන්න ඕන දැන් අපි දැන් මේ ව්‍යාකරණ දැනගෙන හිටියේ නැත්නම් ඕක අනිත් පැත්තට අර්ථ කියන්න පුළුවන්. තේරුණාද? දැන් පහරිය මානෝ පුරිසෝ. පහරන්තෝ පුරිසෝ නෙවෙයි. පහරන්තෝ පුරිසෝ කිව්වොත් ගහන්නා වූ පුරුෂයා. තේරුණාද? දැන් මේ ක්‍රියාව කරන්නේ කවුද? මෙන්න මේ පුරිසෝ. අක්කෝස ක්‍රියාව කරන්නේ. අපිට වාක්‍යයේ කර්තෘපදේ හොයා ගන්න පුළුවන් ඉතින්. මේක අක්කෝස තින ක්‍රියාව. ඒ ක්‍රියාව කරන කර්තෘ තමයි පුරිසෝ. එයාගේ විශේෂණ පදේ තමයි මේක. පහරිය මානෝ. පැහැදිලිනේ? එතකොට කර්ම පදේ තමයි පහරන්තං පුරිසං කියන්නේ. පුරිසං කියන පදේ ඇත්තනම පහරන්තං කියන්නේ කර්ම විශේෂණ පදේ. ඒ දෙකම එතකොට එකම ලිංග විභක්ති වචන වලින් යන්න ඕන කියලා අපි කලින් කතා කරා. ඒ නිසා විශේෂණ පදය පහරන්තං කියලා තියෙනවා. එතකොට දැන් අක්කෝසති කියන ක්‍රියාව, බණිනවා කියන ක්‍රියාව කරන්නේ කවුද? මෙන්න මේ පුරුෂයා. ඒ කවුද ඒ පුරුෂයා? පහරිය මානෝ. කොහොමද මේ පදේ හැදිලා තියෙන්නේ? පහර කියන පහරති කියන ක්‍රියාපදයේ හැදෙද්දී ඒකේ අංගය වෙන්නේ පහර. පහර. ඒකට එකතු වෙලා තියෙනවා ඔක ඊය වෙනවනේ පහරිය මානෝ. ඊය කියන කර්මකාරක කොටස. ඊට පස්සේ මාන කියන පත්‍ය. මාන. දැන් මේ ඊය කෑල්ල නැතුව යදුනොත් මේ තැනක කත්‍රෝකාරකේ ඒ ටික අපි කතා කරගෙන යමු ඉක්මනට කෙටියෙන්. කත්‍රෝකාරකයේදී වර්තමාන කිතක හදන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. අන්ත මාන කියන ප්‍රත්‍ය දෙක එකතු කරලා. හැම එකේම වගේ යෙදෙනවා අන්ත කියන ප්‍රත්‍ය, මාන කියන ප්‍රත්‍යත් ඇතැම් මේ වගේ යෙදෙනවා. එතකොට කත්‍රෝකාරකයේදී මේ අන්ත මාන කියන ප්‍රත්‍ය දෙකම දාලා අපිට පද හදන්න පුළුවන්. ගච්ඡන්තෝ පුරිසෝ ගච්ඡමානෝ පුරිසෝ. දෙකේම තේරුම යන්නා වූ පුරුෂයා කියන එකයි. එතකොට මේ අන්ත මාන දෙකම දාලා අපිට කත්‍රෝකාරක කිදක පද හදන්න පුළුවන් වර්තමාන කාලේ. කර්මකාරකයේදී මෙන්න මේ මාන ප්‍රත්‍ය විතරයි යෙදෙන්නේ. බොහෝ විට අන්ත ප්‍රත්‍ය යෙදিলা මට පදයක් හදෙන එකක් නම් මතකයක් නැහැ. මාන ප්‍රත්‍ය තමයි යෙදෙන්නේ. ඒක මතක තියාගන්න ඕන කර්මකාරකයේදී. අනිත් කතාව තමයි මේ මාන ප්‍රත්‍යයට කලින් මෙන්න මේ ඊය කියන කර්මකාරක ප්‍රත්‍ය එකතු වෙනවා. මේක අපි කර්මකාරක ප්‍රත්‍ය කියලාම ලියාගමු. කර්මකාරක ප්‍රත්‍ය. ඒක එකතු වෙලා ඊට පස්සේ මේකෙන් හැදෙන උත්තරය මේ ක්‍රියාව ලබන්නා කියන එකයි අර්ථය. එතකොට පහාරීය මානෝ කියනගේ තේරුම පහර ලබන්නා කියන එකයි. පැහැදිලිනේ. එතකොට මේ කෑල්ල අපහම මේ කර්මකාරක ප්‍රත්‍යයේ අර්ථය ලබන කියන අර්ථය අතර. එතකොට මේ ක්‍රියාව ලබන්න කියන එකයි ඒ ක්‍රියාව ලබන කියන අර්ථයයි ඒ කිතකයේ අර්ථය වෙන්නේ. එතකොට පහාරීය මානෝ කියලා කියන්නේ පහර ලබන්නා කියන එකයි. එතකොට පහාරීය මානෝ පුරිසෝ පහර ලබන්නා වූ පුරුෂයා, ගුටි කන්නා වූ පුරුෂයා. පහරන්තං පුරිසං. පහරන්ත කියන එකේ මේ කර්මකාරක ප්‍රත්‍යක් නැහෙනේ. ඊය ප්‍රත්‍යක් නැහැ. එහෙමනම් ඒ ක්‍රියාව කරන පුද්ගලයා. පහර දෙන පුරුෂයාට අක්කෝසති. පණිනවා. පැහැදිලි නේද? එතකොට ඔකේ අර්ථය මතක තියාගන්න ඕන. ඉතින් ගුටි කන පුරුෂයා ගුටි ගසන පුරුෂයාට බණිනවා කියන එකයි අර්ථය. පැහැදිලිනේ නේද? එතකොට ඔන්න ওই වගේ තැනක අපි ව්‍යාකරණේ දැනගෙන ඉන්න ඕනේ මේ තැන්වල අර්ථ දෙපැත්තට හරියට තේරුම් ගන්න. එහෙම නැත්නම් සමහරවිට අපි අනිත් පැත්තට කියන්නේ නේ.
පහාරිය මාන්‍ය කියන එකේ පහර දෙන ලබන කියලා තියෙන්නේ. පහාරිය මානෝ නම් පහර ලබන කියලා
වෙනවා. පහාරිය මාන කියන එක ඉතින් ඊට පස්සේ වර්ණගෙනවා. පුල්ලිංගයේ බුද්ධ ශබ්දේ වගේ. පහාරිය මානෝ පහාරිය මානා පහාරිය මානං පහාරිය මානේ. මේ විදිහට වර්ණගෙනවා. ශ්‍රී ලිංගේ පහාරිය මානා කියලා කඤ්ඤා ශබ්දේ වගේ වර්ණගෙනවා. පහාරිය මානා පහාරිය මානා පහාරිය මානායෝ. මේ විදිහට වර්ණගෙනවා. නපුංසක ලිංගයේදී චිත්ත ශබ්දේ වගේ පහාරිය මානං පහාරිය මානා පහාරිය මානානි. මේ විදිහට වර්ණගෙනවා. පැහැදිලි නේද? කිතක කියන ඒවා නාමපදනේ. ඒවා ලිංග තුනේම වර්ණගෙනවා. විශේෂණ විදියටත් ඒ අදාළ විශේෂ පදයේ ලිංග විභක්ති වචනානුව වර්ණගෙනවා. දැන් පුරිසෝ කියන පදේ ප්‍රථම ඒකවචන නිසා පහාරිය මානෝ කියලා පුල්ලිංගයේ ප්‍රථම ඒකවචනෙන් ඉදුණා. පැහැදිලිනේ? විශේෂණ පදේ. අතනත් එහෙමයි පුරිසං කියන පදේ ဒုတိය ඒකවචන නිසා පහරන්තං කියලා ဒုတိය ඒකවචනෙන් යෙදුණා. ගච්ඡන්ත ශබ්දේ වගේ පහරන්ත කියන එකත් ගච්ඡන්ත ශබ්දේ වගේ වර්ණ කියන්නේ. හරි. මේකේ තව මොන හරි ගැටලු තියෙනවද? දැන් මේ කියපු එකේ. එතකොට මේ මතක තියාගන්න තියෙන්නේ මෙන්න මේ කර්මකාරක වර්තමාන කිතකවල යෙදීම මේ විදියයි. මේ ඊය කෑල්ලක් එහෙම නැත්නම් ය කර්මකාරක ප්‍රත්‍ය මැදට ඇවිල්ලා තියෙනවා නම් මේ මාන ප්‍රත්‍යයට කලින් ඒක කර්මකාරක කිතකයක් කියලා මතක තියාගන්න ඕනේ. අපි තව වාක්‍යයක් ලියමු නේද? එතකොට මේ කිතක පදයක් අපි කලින් කතා කළා වර්තමාන කිතක පදයක් යෙදෙන්න පුළුවන් වාක්‍යක කර්තෘ විදියටත් යෙදෙන්න පුළුවන් කර්තෘ විශේෂණයක් විදියටත් යෙදෙන්න පුළුවන් කර්මයේ විදියටත් යෙදෙන්න පුළුවන් කර්ම විශේෂණයක් විදියටත් යෙදෙන්න පුළුවන් නේද? ඉතින් අපි ඉක්මනට එහෙමනම් දෙවිදියකම වාක්‍ය කීපයක් ටිකක් කෙලවරුම පටන් ගන්නම්.
සාන්ත
ප්‍රත්‍ය යෙදෙනවා දෙකලා හිටලා තියෙනවා. එහෙම යෙදෙනවා මම දැකලා නැහැ. පොත්වලත් කියලා තියෙන්නේ යෙදීම ප්‍රකට නැහැ කියලා. මොකද කියන්නේ? අපි ලියමු. රුක්ඛං චින්දන්තෝ පුරිසෝ. රුක්ඛං චින්දන්තු පුරිසෝ. පතන්තං චින්දියමානං රුක්ඛං දිස්වා ටිකක් කියපින්දී දිස්වා පලායාති භීතෝ පලායාතිද හරි පලායාති ඔව් නැ භීතෝ නැ හරි මේකේ තේරුම කවුරුහරි කියමු බලන්න ආසන්න වශයෙන් තීරුම් ගන්න පුළුවන් තීරුම. ගෞතම නන්දස්ම කියමු බලන්න. පතති කියන්නේ වැටෙනවට. එතකොට වැටෙන්නා වූ පතන්තං වැටෙන්නා වූ චින්දිය මාන දැන් මේ මෙතන අර අපි හදාගත්තා වගේ කපනු ලබන්නා වූ වැටෙන්නා වූ කපනු ලබන්නා වූ රුක්ඛං දිස්වා ගස දෙක. ඒ කියන්නේ දැන් කපන ගහ වැටෙනවා. ඒක දැකලා පලායාති. පලායයි. පැහැදිලි නේද? එතකොට මේ පලායන්නේ කවුද? පුරුෂයා. පුරිසෝ කියන පදේ. එතකොට මේ පුරිසෝ කියන පදේ විශේෂණ කරන්න අපි කර්තෘකාරක කිතකයක් ගත්තා. චින්දන්තු ගස කපන්නා වූ. ගස කපන්නා වූ පුරුෂයා. පැහැදිලි නේ? රුක්ඛං චින්දන්තෝ පුරිසෝ. ගස කපන්නා වූ පුරුෂයා. පැහැදිලි නේ? වැටෙන්නා වූ අර දැන් රුක්ඛං කියන පදේට චින්දන්තං රුක්ඛං කියලා කියන්නේ එහෙම බෑ. පැහැදිලි නේද? ඒ දැන් අතන චින්දිය මානං රුක්ඛං කියලානේ මම දාලා තියෙන්නේ. ඒකේ තේරුම කපනු ලබන්නා වූ ගස. පැහැදිලි නේද? දැන් ගහ කැපීමට ලක් වෙනවා මිසක් ගහ කපන්නේ නැහෙනි. පැහැදිලි නේද? ඒක චින්දන්තං රුක්ඛං කියලා එහෙම ලියන්න බෑ. එහෙම වුණොත් එතකොට ගස තව මොකක් හරි කපනවා කියන අර්ථයක් එන්නේ. එහෙම වෙන්නේ නැහෙනි. එතකොට කැපීම ලබන ගස. පැහැදිලි නේද? ඒ චින්දිය මානං කියන පදේ එතකොට ဒုတိယාවෙන් තියෙන්නේ රුක්ඛං කියන පදේට විශේෂණව. එතකොට පතන්තං චින්දිය මානං කියන පද රුක්ඛං කියන ဒုတိය පදේට විශේෂණයි. ඒ නිසා තමයි මේ පදත් ဒုတိය ඒකවචනෙන් තියෙන්නේ. එතකොට පැහැදිලි යති අතන කියවෙන්නේ චින්දිය මානං රුක්ඛං කපනු ලබන්නා වූ ගස කැපීමට ලක් වෙන ගස කියන එකයි අර්ථය. තව එක ගැටලුවක් තියෙනවද? මොනවා හෝ ගැටලු තියෙනම් අහන්න බලන්න. එහෙමනම් මං සිංහලෙන් වාක්‍යයක් කියන්නම්. අපි පාලියට පරිවර්තනය කරමු නේද? දැන් ගැටලු නැත්තම් ඉතින් තියෙනව නම් අහන්න ඕනනේ නේද? නැති නිසා ඉතින් මං අහන්නම් ප්‍රශ්නයක් නේද? සොරකම් කරනවාට කියන්නේ මොකක්ද? ජිනසිරියස්ම චෝරීති. එතකොට ඒක කර්ම සහිත ක්‍රියාවක්ද, එහෙම නැත්නම් සකර්මක ක්‍රියාවක්ද, අකර්මක ක්‍රියාවක්ද? කර්මපදයක් ඕකේ තියෙනවද? සොරකම් කරනවා කියද්දි තී කර්මක පදයක් තියෙනවද නැද්ද? නේ කර්මපදේ හොයාගන්න ක්‍රමයේ කලින්ම කියලා දුන්නා. කොහොමද කර්මපදේ හොයාගන්නේ? ගෞතම වංශයස්ම කර්මපදයක් තියෙනවද නැද්ද? කුමක්ද සොරකම් කරන්නේ? කුමක්ද කියන ප්‍රශ්නේ අහනවා. එතකොට කුමක් සොරකම් කරයිද? සොරා කුමක් සොරකම් කරයිද? සොරා භාණ්ඩය සොරකම් කරයි කියලා උත්තරයක් එනවනේ නේද? එතකොට ඒකට උත්තරයක් තියෙනවා. දැන් ඉර පායයි කියලා තිබුණොත් ඉර පායන්නේ කුමක්ද? ඉම ඉර කුමක් පායයිද? උත්තරයක් තියෙයිද? නැහැ. ඒක ඒවට ඒ නිසා තමයි කියන්නේ අකර්මක ක්‍රියා කියලා. මම හිතන්නේ මේ 10 වෙනි වතාවට වඩා ඊට වැඩි වතාවෙ ඉන්නදී මේ කිව්වේ නේද? හරි. එතකොට මේ ටික අපි මේ මৌলিক දේවල් අපි හොඳට මතක තියාගන්න ඕන. එතකොට සොරකම් කරයි කියන ක්‍රියාවේ කර්මපදයක් තියෙනවා. උදාහරණයකට අපි ගමු චෝරෝ භණ්ඩං චෝරේති. සොරා භාණ්ඩය සොරකම් කරයි. ඒ වගේ අපි ගත්තොත් භණ්ඩං කියලා කියන්නේ කර්මපදේ. ඒකේ බහුවචන ගත්තොත් භණ්ඩානි.
ඉබේ සිදුවෙන දෙයක කර්මපදේ දෙන්නේ නැත්නම්
ඉබේ සිදුවෙන එක. සකර්මකේ වගේත් ඉබේ සිදුවෙන විදිය ගැන හදන්න පුළුවන් ක්‍රම තියෙනවා ක්‍රියාපද. ඒ වගේ නම් අපි පස්සේ කතා කරනවා. දැන් වැටෙනවා කියන එකක්. ඒ වගේම ඊටෙන් වල කොහොමත් කර්මපදයක් නැහැ. ඊට අමතරව සකර්මක එක්ක වුණත් කර්මපදේ නැතුව කියන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඊටෙන් අපි පස්සේ කතා කරමු. භාව ක්‍රියා කියලා කොටසක් හිමිනවා. ඊටෙන් වල අපිට කතා කරන්න පුළුවන්. හරි. එතකොට අපි චෝරේති කියන ක්‍රියාපදෙන් එකක් වාක්‍යයක් හදන්න යන්නේ. සොරොන් විසින් සොරකම් කරනු ලැබුවා වූ භාණ්ඩය. භාණ්ඩ කියලා අපි බහුවචන ගමු. සොරකම් කරනු ලැබුවා වූ භාණ්ඩ. ළමයා ගෙදර ගෙනා ගෙදර ගෙනි. ළමයා ගෙදර ගෙනි. දැන් හොරු හොරකම් කරලා කොහේ හරි දාලා ගිය භාණ්ඩ කියලා අපි හිතමු කොනේද? සොරු විසින් සොරකම් කරනු ලැබුවා වූ භාණ්ඩ. අපි වාක්‍යයක් මට ලියමු. ඔක්කොම ගෑනි දමිතාස් මට මේ සොරු විසින් සොරකම් කරනු ලැබුවා වූ භාණ්ඩ. භාණ්ඩ දරුවා, එහෙම නැත්නම් ළමයා ගෙදර
ටිකක් යටින් ඉඩ ඇරලා ගෙදර ගෙන ගෙනයි කියලා අපි දාමු නේද වර්තමානකාරී නැත්තම් දැන් අනිත් ඒවත් එක පැටලිලා ගෙනයි සොරු විසින් අපි කිව්වා දැන් මෙතන අපි ලේසිම දේ තමයි කිතකයක හෝ වේවා එහෙම නැත්නම් කර්මකාරක ක්‍රියාවක හරි මේක කර්මකාරකද කියලා හොයාගන්න ලේසිම එකක් තමයි මේ ලබ ධාතුව ලැබුවා වු මෙන්න මේ වගේ පදයක් තියෙනවා ඒක අනිවාර්යෙන්ම කර්මකාරකයි ඇතැම් විටක මේක නැතුවත් කියන්න පුළුවන් දැන් සොරකම් කරන ලැබුවා වූ කියන අර්ථයම තමයි සොරකම් කළ කළ කියලා තිබුණා එතකොට දැන් මේක කොහොමද හදන්නේ දැන් කරනු ලැබුවා වූ කියදි මෙතනදී අතීතාර්ථයක් තියෙන්නේ පැහැදිලිද එතකොට ඒ තැනකදී ක්‍රියාපදේ හදාගන්න ක්‍රමය මෙතනදී ලැබුවා වූ භාණ්ඩනේ ඒ භාණ්ඩ කියන නාමපදේට විශේෂණම තමයි තියෙන්නේ මොන භාණ්ඩද සොරකම් කරනු ලැබුවා වූ භාණ්ඩ එහෙමනම් මේකේ අපි කර්තෘ කර්ම ක්‍රියා ඉස්සරලම් වෙන් කරගන්න ඕන ළමයා කියන්නේ කර්තෘපදේ භාණ්ඩ කියලා කියන්නේ කර්මය gedara කියන පදයේ ගෙනෙන තැනනේ ඒකත් කොහොමද ද්විතියයි ගෙනෙයි කියන්නේ ක්‍රියාපදේ. වාක්‍යයේ ඉතිරි කැරි ටික අපි අයින් කරලා ගත්තොත් ඒ ටික තමයි අපි විශේෂයෙන් මතක තියාගන්න ඕන මේක කර්මය. කර්තෘ මේකත් උඩට ගෙදරනේ. ගිනා තැන ဒုတိය ඒක ဒုတိය කියලා හදාගමු. ဒုတိය ක්‍රියා වෙන. හරි. මේ විදිහට ඉස්සෙල්ලා ඒ ටික වෙන් කර ගන්නවා. දැන් මේ වගේ වාක්‍යයක් තිබ්බම අපි ඉස්සෙල්ලාම කොහොමද හදන්න යන්නේ කියන එක දැන් බලන්න යන්නේ. ඊට පස්සේ සොරු විසින් සොරකම් කළ එහෙම නැත්නම් කරන ලද කියන අර්ථයනේ තියෙන්නේ. මෙතනදී එතකොට අපි දැනගන්න ඕන කරනු ලැබුවා වූ භාණ්ඩ කියලා අර භාණ්ඩ පදයට විශේෂණව තියෙන නිසා එහෙමනම් මේ සොරකම් කරනු ලැබුවා වූ කියන කොටස නාම පදයක් අර නාම විශේෂණ පදයක් භාණ්ඩ කියන පදයට විශේෂණවයි මේ පදේ තියෙන්නේ පැහැදිලිද එහෙමනම් නාම පදයක් ඒත් එක්කම ක්‍රියා අර්ථයක් මේකේ තියෙනවා සොරකම් කරනවා කියන ක්‍රියාව කරන සොරකම් කරනු ලැබුවා වූ කියන එහෙම නැත්නම් සොරකම් කරනු ලබනවා කියන ක්‍රියා අර්ථයකුත් මේකේ තියෙනවා එහෙමනම් අතීත කාලෙකුත් තියෙනවා. එහෙමනම් අපි මෙතන මතක තියාගන්න ඕන මේක කිතක පදයක්. කිතක පදයක්. අතීත කාලයේ දෙන කිතක පදයක්. ඒත් එක්කම ලැබුවා වූ කියන කෑල්ල තියෙන නිසා මේක කර්මකාරකයි. එහෙමනම් මෙතන බලන්න ඕන දැන් කර්මකාරක කිතක කියලා තියෙනවානේ අතීත කාල. අන්න ඒ තැන්වල එතන මේ වගේ එකක් තියෙන්න ඕන. චෝරිත කියලා තමයි පදේ හැදෙන්නේ. තදේ හැබැයි මෙතන දීලා නැහැ නේද?
බහුවචනේ නිසා චෝරිතා බණ්ඩානි.
ඔව් ඔව් චෝරිතානි බණ්ඩානි. අපි අපි ඊට වඩා දැන් මේකේ තියෙන එකක් ගමු දැනට හිම නම් නේද වාක්‍ය පොඩ්ඩක් වෙනස් කරලා. දැන් අපි කලින් කතා කරගෙන ගියානේ වර්තමාන කාල කර්මකාරක කිතක හදන හැටි ඊට පස්සේ දැන් අතීත කාල කර්මකාරකයේ කිතක හදන වෙනම ක්‍රමයක් තියෙනවා අතීත කාලයේ කර්තෘකාරක කිතකත් හදන ක්‍රමයක් තියෙනවා ඒකේ වුණාට මේ පොතේ නැහැ යෂුන්ලට අතීත කාල කර්තෘකාරක කිතක හදන වාක්‍යයක් එකක්වත් මේකේ නැහැ ඒ නිසා අපි ඒක අපි අතහැරලා දෙනට යමු දෙවෙනි පොතේදී ටික කියන්න පුළුවන් ටිකක් විස්තර වෙඩි වෙනවා ඒකත් ඕනනම් අපි ඉක්මනට කතා කරගෙන යමු කාලී ඉතින් අද හැමුණොත් අභ්‍යාස කතා කරන්න කාලේ මදි වෙයි කොහොමද හොඳ
මේ කාලේ
ඒකත් කතා කරගෙන යනවද
ඒක වුණේ එහෙම එහෙමද? අපි අදට එහෙමනම් දැනට මේ අභ්‍යාස වලට ඕන කොටස විතරක් කතා කරන් යමු. එහෙමනම් අතීත කාල කර්මකාරක කිතක හදාගද්දී ප්‍රධාන වශයෙන් යෙදෙන කිතක ප්‍රත්‍ය තමයි තයන්න. තයන්න. ධාතුවට පස්සේ එකතු කරනවා තයන්න. ධාතුවට තයන්න. ඒ තයන්න එකතු වෙද්දී ධාතුව ඇතැම් විටක හැමතැනම නෙවෙයි ඇතැම් විටක යන්නකුත් එකතු වෙනවා මැදට. ඊට පස්සේ කෙළවරට තයන්නක් එකතු වෙනවා. එතකොට මේක අපි බලන්න ඕන. මේ තයන්න එකතු වෙද්දී තයන්න එකතු වෙලා හැදෙන පදයක් මේ ධාතුව කර්තෘකාරක ධාතුවක් නා. ඒ කියන්නේ කර්තෘකාරක නෙවෙයි අපි කියමු සකර්මක ධාතුවක් නා. කර්මයක් තියෙන ධාතුවකට නම් මේ තයන්න එකතු වුණ පදේ තයන්න එකතු වෙලා හැදුනේ. මේක සකර්මක ධාතුවක් නා. මේ හැදෙන කිතක පදේ කර්මකාරකයි. දැන් කර්මකාරකයි. මේක අකර්මක ධාතුවකට නම් මේ තයන්න එකතු උනේ ඒක කර්තෘකාරකයි. ඒ කිතකය ඒ මොකද්ද කිව්වේ? පැටලුණාද ඔක්කොම ටික? අපි ඉක්මනට වාක්‍ය දෙක දාලා හදලා බලමු. එතකොට පැහැදිලි වෙයි. හරි. උදාහරණයක් විදියට අපි ගන්නවා මොකක්ද අකර්මක ධාතුව. උදේති. උදේති උදා වෙනවා. උදේති උදේති. එතකොට උදේති කියන්නේ අකර්මක ධාතුවක් යට එකේ උදේති. ඒකෙන් ඒ තයන්න එකතු වෙලා හැදෙන පදය තමයි උදිත. උදිත ඒ කියන්නේ උදා වූ කියන එකයි අර්ථය. උදා වූ අපි ඒක ලියමු කිතකය. ඒකෙන් උදිත කියලා පදයක් හැදෙනවා. උදිත. වරහන් කරලා. හරි. ඊට පස්සේ මේ සකර්මක එකක් අපි ගමු. කොහොමද? නීත. පූජේති කියන්නේ කර්මයක් සහිත ක්‍රියාපදයක්. පූජේති. පූජේති. ඊට පස්සේ ඒකෙන් හැදෙන කිතකය තමයි පූජිත. පූජිත. දොට අපි ඒ දැන් සකර්මක එක්ක අපි අර්ථ කියද්දි මං කිව්වා පුදන ලද. දැන් පූජේති කියන්නේ පුදයි. දැන් සකර්මක ඒ පූජේති කියන ක්‍රියාපදයෙන් හැදුණු අතීත කාල කිතකය තමයි පූජිත කියලා කියන්නේ. ඒකේ අර්ථය අතීත අර්ථයක්. ඒ වගේම කර්මකාරක අර්ථයක්. ඇයි? ඒකේ කර්මයක් තියෙන නිසා. දැන් සෝ බුද්ධම් පූජේති. ඒ විදිහට කර්මපදයයි යෙදිලායි මේ පූජේති කියන ක්‍රියාපදය යෙදෙන්නේ. ඒ නිසා පූජිත කියන එක කර්මකාරකෙයි යෙදෙන්නේ. ඒ නිසා අපි ඒකට අර්ථ දෙන්නේ පුදන ලද කියලයි. පුදන ලද. පූජිත කියන එකට අපි තේරුම ලියනවා පුදන ලද. පූජිත. පුදන ලද. පැහැදිලිද? උදිත කියන එකට අපි එහෙම උදා වෙන ලද කියලා අර්ථ කියන්නේ නැහැ. පැහැදිලි නේද? ඇයි? උදා වෙනවා කියන එකේ කර්මපදයක් නැහැ. ඒ නිසා අපි ඒක කියන්නේ උදිත. උදා වූ. උදා වූ. පැහැදිලි නේද? අන්න එතකොට ওই දෙකේ වෙනසත් අපි ওই විදිහට තේරුම් ගන්න ඕන. දැන් අර කර්මපදයක් තියෙන ධාතුවකින් නම් හැදුනේ මේ අතීත කිතකය. ඒකට අපි කියනවා කර්මකාරක අතීත කිතකයක්. ඒක අපි පුදන ලද ඒ වගේ අර්ථයක් කියන්නේ පිදු පුදන ලද ඒ දෙකම එක අර්ථයි. එතකොට මේකෙදි අපි කියන්නේ උදා වූ. උදා වූ කියපම ඒක අපි කියන්නේ නැහැ. උදා වෙන ලද කියලා කියන්නේ නැහැ. පැහැදිලිනේ. සූර්යෝ උදේති. හිරු උදා වෙයි. එතකොට උදිතෝ සූර්යෝ කියන එකේ අර්ථයත් උදා වූ හිර ඉර. උදා වූ ඉර. ඒ ඉර කියන පදේට විශේෂණෝමයි එතකොට උදිත කියන පදෙත් යන්නේ. පැහැදිලි නේද? ඒකයි එතකොට අර කර්ම පදයක් නැති නිසා කර්ම පදයකට විශේෂණව යන්නේ නැහැ. අපි වාක්‍යයක් තව දාලා අපි ওই පදේ හදලා බලමු. මේක අපි තියමු යටේක. ප්‍රථමාවෙන් තියෙනවා උදිතෝ සූර්යෝ. උදිතෝ සූර්යෝ. උපාසකෝ බුද්ධං පූජේති. උපාසකෝ බුද්ධං පූජේති. අපිට දෙවක තේරුම මොකද්ද? උපාසකතුමා බුදුරජාණන් වහන්සේව පුදයි. අපිට ඕක කියන්න පුළුවන් උපාසකතුමා විසින් බුදුරජාණන් වහන්සේ පුදනා ලද්දේය. පුදනා ලදි කියන එක ක්‍රියාපදයක් නැතුව කිතක පදයකින් කියන්න පුළුවන්. කොහොමද? පි සිංහල වාක්‍ය ඊළඟකදීම උපාසකතුමා විසින් නැත්නම් උපාසකයා විසින් විසින් බුදුරජ පුදන ලද්දේ වෙයි. පුදන ලද්දේ වෙයි. හරි. ඊට පස්සේ අපි ඕක පාලියට ලියනවා. ඒක මන් ලියන්න. එතකොට මේකෙදි අපි බලන්න ඕනේ ඒ පිදීම ලැබුවේ කවුද? බුදුරජාණන් වහන්සේ. එහෙමනම් උපාසකයා විසින් බුදුරජ පුදන ලද්දේ වෙයි කියද්දි මේ වාක්‍යයේ වෙයි කියන පදේ තමයි ක්‍රියාව හෝති. ඒ උනේ කවුද? බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි උනේ. එතකොට පුදන ලද්දේ කියන පදේ ඒකට අපි කියනවා ආඛ්‍යාත පූර්ණයක් කියලා අපි කලින් කතා කළා. එතකොට මේ ආඛ්‍යාත පූර්ණ පදෙත් යන්න ඕන උක්ත පදේට ලිංග විභක්ති වචන අනුව ඊට සමානවමයි. එතකොට බුදුරජාණන් වහන්සේ කියන පදේ බුදුරජ කියන ප්‍රථමා පදේ දිහා බලාගෙනමයි ඒ අනුවමයි පුදන ලද්දේ කියන පදෙත් යන්න ඕන. ඊට විශේෂණවණ ගිහින් තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේනි පිදීම ලැබුවේ. පැහැදිලි නේද? එතකොට අතීත කාල පදයක් පුදන ලද්දේ කියද්දි අතීත කාලයි පිදීම ලබන ලැබුවා. ඒ වගේම කර්මකාරකයි. එතකොට කොහොමද කියවෙන්න ඕන? පුදන ලද්දේ පූජිතෝ හෝති. එහෙමයි කියවෙන්න ඕනේ. උපාසකේන බුද්ධෝ පූජිතෝ හෝති. උපාසකතුමා විසින් බුදුරජාණන් වහන්සේ පුදන ලද්දේ වෙයි. හරි. තව එකක ගැටලු තියෙද? ඒක ඊට පස්සේ ඉතින් කැමැති කැමැති විදියට වර්ණනා ගන්න පුළුවන්. තේරුණාද? දේවේහි පූජිතං බුද්ධං අහම්පි පූජේමි. දෙවියන් විසින් පුදනු ලැබුවා වූ බුදුරජාණන් වහන්සේව මමද පුදමි. වැහැදිලිද? එතකොට එතනදී ඒ අර පද දෙකම ဒုတိයාවට ගියා. පූජිතං බුද්ධං දේවේහි පූජිතං බුද්ධං දෙවියන් විසින් පුදනු ලැබුවා වූ බුදුරජාණන් වහන්සේ. දැන් එතන පූජිත කියන පදේ අපි අර්ථය කියන්නේ පුදනු ලැබුවා වූ. දැන් බුද්ධං කියන පදයට විශේෂණණි ගිහින් තියෙන්නේ. එතකොට මතක තියාගන්න තියෙන්නේ ඒ පිදීම ලැබුවේ බුදුරජාණන් වහන්සේ. ඒ නිසා ඒ බුද්ධං කියන පදයට විශේෂණව ඒ ලිංග විභක්ති වචන අනුවයි යන්න ඕන පුදනු ලැබුවා වූ කියද්දි. තව එකේ මොන හරි ගැටලු තියෙද? ද්විතියාවටත් යන්න පුළුවන්. ඒ කියන්නේ දැන් කිතක පදයක් ඊට පස්සේ විභක්ති ඔක්කොගෙම වර්ණ ගන්න පුළුවන්. කොහොමද? ඔන්න තතියාවට දාලා අපි කියනවා
දේවේහි පූජිතේන බුද්ධේන දෙවියන් විසින් පුදනු ලැබුවා වූ බුදුරජාණන් වහන්සේ විසින් ධම්මෝ දේසිතෝ හෝති ධර්මය දේශනා ලද්දේ විචි ඔන්න කිතක ගොඩයි නේද දේවේහි පූජිතේන බුද්ධේන දෙවියන් විසින් පුදනු ලැබුවා වූ බුදුරජාණන් වහන්සේ විසින් ධම්මෝ ධර්මය දේසිතෝ හෝති දේශනා ලද්දේ වේ පැහැදිලිද අපි ඊට පස්සේ චතුර්ථයට දාලා කියනවා දෙවියන් විසින් පුදනු ලැබුවා වූ බුදුරජාණන් වහන්සේට මම දානයක් දෙමි දේවේහි පූජිතස්ස බුද්ධස්ස අහං දානං දේමි එහෙම නැත්නම් දදාමි පැහැදිලිද බුදුරජාන් දෙවියන් විසින් පුදනු ලැබුවා වූ බුදුරජාණන් වහන්සේ කෙරෙන් මම ධර්මය උගනිමි දේවේහි පූජිතම් හා බුද්ධම් හා අහං ධම්මං උග්ගන්හාමි පැහැදිලිද ඒ වගේ ඉතින් ඉතිරි විභක්ති වහක් දාලා අපි ඔක්කොම වෙලා යනවනේ නේද ඒ විදිහට ඒ කිතක පද අනික් විභක්ති වලත් වර්ණ ගන්න පුළුවන් වර්ණගලා අර්ථ කියන්න පුළුවන් එතකොට ඒ විදිහට අපි ටිකක් මේක හුරු කර ගන්න ඕන වාක්‍යවල දාලා පැහැදිලි නේද අපි එහෙමනම් මේ වාක්‍යෙක් මට හදලා අභ්‍යාස වලට යමු නැත්තම් ටිකක් වෙලා අපි අභ්‍යාස වලදීත් ගැටලු ඇති වෙන තැන් කතා කරමු මේ පාඩම අපි ආපහු වතාවක් දිගට ඊළඟ දවස් කීපෙත් ටිකෙන් ටික හරි ආයෙ කතා කරමු. එතකොට මේ පැටලිලි ටිකක් අඩු වෙයි.
ඉරිද දවස් වල වගේ.
මේකේ බලංගොඩ සන්නහන්සේගේ පොතෙත් ටිකක් විස්තරයක් තියෙනවා. මේ හස්බන්ඩ් නම් මම පෙන්නුවා. ඒක පොඩ්ඩක් එතනත් කියව ගන්න. එතකොට තවත් ටිකක් පැහැදිලි වෙයි. අපි මේක තව ටිකක් පැහැදිලි කරගන්න ඕනේ අතරම කාලය අවශ්‍යයි. අභ්‍යාස අපි බලන්න තුවමනා නිසා මේකත් අපි චුට්ටක් එක අභ්‍යාසයක් හරි බලලා තව ටිකක් ගැටලු තිබුණොත් අපි තව ටිකක් කතා කරන් යමු. පූජිතෝ නරදේවේහි කියන්නේ දෙව් මිනිසුන් විසින් පුදනා ලද්දා වූ පූජිතෝ නරදේවේහි.
එතන නම් දැන් මේ වගේ විකාරාන්තී උකාරාන්ත එහෙම වෙන්නේ නැහැ නේද?
මොනවද?
මේ කියන කිතක වන්නේ
නැහැ. දැන් ඔය තයන්න එකතු වෙලා හැදෙන හැම එකක්ම අයන්නේ තයන්නන එකතු වෙන්නේ
පුරුෂ ශබ්දෙත්.
පුරුෂ ශබ්දේව. ඊට පස්සේ වර්ණගින්න මේ විදිහටම. නපුංසකලින්ගේ චිත්ත ශබ්දේ වගේ. කඤ්ඤා ශබ්දේ වගේ, වනිතා ශබ්දේ වගේ තමයි. ස්ත්‍රීලිංගෙදි වර්ණගින්න. ඒතොර පූජිතා කඤ්ඤා පුදනු ලැබුවා වූ කන්‍යාව. පූජිතායෝ කඤ්ඤායෝ පුදනු ලැබුවා වූ කන්‍යාව. අන්න ඒ විදිහටයි වර්ණගින්න. හරිනේ. පීමන ඉක්මනට දැන් මේ අභ්‍යාසෙ ඉච්චර අමාරු නැති වෙයි. ඒක කියාගෙන යනවට වඩා මේකේ වටින්නේ ඒ කොටස් ටික අපි වෙන් කරගන්න එක. මේ විදිහට කොහොමද මේ පදේ මේක ආවේ? වෙන මොකක් දාන්න බැරිද මේකට? ඒ ප්‍රශ්න තියෙනම් අහන්න ඕන. මේකට මේ වචනේ දාන්න බැරිද? එතකොට ඒකට උත්තර මම කියන්නම්. හරි. පළවෙනි එක අපි ඉක්මනට කියාගෙන යමු බලන්න. 28 වෙනි අභ්‍යාසෙ ටිකක් වේගෙන් අපි කතා කරන් යමු. නේද? පළවෙනි කාර්ය විලාසයස් මම කියමු බලන්න. විසියට 93 පිටුව.
සම්මාය පෝදන පච්චේ.
ඔව්. තේරුම පිසිනු ලැබයි පිසිනු ලැබේ. එතකොට මෙතන ඕදනෝ කියන්නේ කර්මපදය උක්ත කර්මයයි. පචීයති කියලා අර පච ධාතුව ඊට පස්සේ ඊය ප්‍රත්‍ය එකතු වෙලා කර්මකාරක ක්‍රියාපදයක් තියෙන්නේ. ඒ නිසා තමයි ඕදනෝ කියලා කර්මපදේ ප්‍රථමාවට ආවේ. කර්මපදයේ උක්ත උනේ ඒ නිසා. උක්ත වෙනවා කියලා කියන්නේ ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙනවා කියන එකයි. උක්ත වෙන පදේ අනිවාර්යයෙන්ම පාලි භාෂාවේදී ප්‍රථමාවෙන් තියෙන්නේ. උක්ත වෙන්නේ
යම් පදයක්ද කර්තෘ කාරක වාක්‍යයක නම් කර්තෘ පදය, කර්ම කාරක වාක්‍යයක නම් කර්ම පදය උක්ත වෙන්නේ ඒ පදේ ප්‍රථමාවෙන් තියන්නේ. එහෙම මතක තියාගත්තම හරි. කඤ්ඤාය කියලා තියෙන්නේ තතියාවේ. අනුක්ත කර්තෘ පදය. උක්ත නො වූ කර්තෘ. ඊළඟ එක ජිනසිරියස්ම
ගෝණා දාසේහි පහරියම්ති.
ඔව්.
දාසයා විසින් ගොනුන්ට පහර දෙනු ලැබේ.
දාසයා විසින්ද? බහුවචනී තතියා. දාසයන් විසින්.
දාසයන්. ගොනුන්ට
ගොන්නු.
ගොන්නු. ගොන්නු පහර දෙනු ලැබේ.
ලැබෙති. ඔව්. දාසයා දාසයන් විසින් ගොන්නු පහර දෙනු ලැබෙති. එතකොට පහර කන්නේ කවුද? දාසයවද? නෑ. හා. එතකොට ලැබෙති කියලා කියද්දි මෙතන ක්‍රියාපදයේ තියෙන කර්මකාරකයෙන් ඒ නිසා කර්මපදේ තමයි මෙතනින් කියවෙන්නේ ගෝණා කියලා. ඒ නිසායි ප්‍රථමාවෙන් තියෙන්නේ ප්‍රථමා බහුවචනේ. උක්ත පදය පැහැදිලි නේ නේද? ඊළඟ එක තේජානන්දයස්ම තුන්වෙනි එක මන පුරිසාද? හරි. හා. බාලි කියලා තියෙනවා. බාලි.
බාලි නම්
පුරිසාද?
හා. ආකාර්තිය.
හා. දැන් ඔයගේ අර අනුක්ත කත්‍රූපද එහෙම එහෙම හි මාරු කරලා තියෙන්න පුළුවන්. ඒවා අපි ගලපලා කියන්න ඕනේ. දැන් මේ රටාවටම නෙවෙයි සමහරට තියෙන්නේ. ඉස්සල්ලා අනුක්ත කත්‍රු, ඊළඟට උක්ත කර්මය, ඊළඟට ක්‍රියාව එහෙමම නෙවෙයි. සමහර තැනක මුලට උක්ත කර්මපදේ ඇවිල්ලා තියෙනවා. මැදට දාලා තියෙනවා අනුක්ත කත්‍රූපදේ. ඒවා අපි ගලපලා හොයාගෙන කියන්න ඕනේ. හරි. කියාගෙන යමු. බලවත් පුරුෂයා විසින්. බලිනා කියලා තියෙන තතියාවෙන් එහෙමනම් විශේෂණ පදයක් පුරුෂ කියන පදේට. බලවත් පුරුෂයා විසින්. ඔව්. නුඹ අදීනු ලැබෙහි. ලැබෙහි. පැහැදිලි නේද? එතකොට ඔතන ත්වං කියන්නේ මධ්‍යම පුරුෂ ඒකවචන උක්ත පදයයි ප්‍රථමාවෙන් තියෙන්නේ. ඒ නිසා තමයි ආකඩ්ඩීයසි කියලා තියෙන්නේ. ආකඩ්ඩති ආකඩ්ඩසි කිව්වොත් අදි අදිහි. එතකොට ඒ ක්‍රියා එහෙම වුණා නම් ත්වං කියන පදෙත් එක්ක එන්න ඕන. ත්වං කියන පදේ උක්ත කර්තෘ විදියටයි. මෙතන එහෙම නෙමෙයි උක්ත කර්මයේ විදියට තියෙන්නේ. ඒ නිසා තමයි කර්මකාරක ක්‍රියාවක් විදියට ක්‍රියාපදේ ඇවිල්ලා තියෙන්නේ. පැහැදිලි නේද? ඊළඟ එක 4
මම අම්මාට අරිදි මායියා අපි අපගේ වරුන් විසින් මැරෙන
අරි කියලා කියන්නේ සතුරාට. සතුරන් විසින් මරණු ලැබෙමු. එහෙනම් මැරෙමු කියන එකද? මරණු ලැබෙමු. මැරීමට ලක් වෙමු. හරියට නිකන් අර දැන් ඉතින් අර මරණ අතර ඉතින් අපි කියනවා එහෙම. දැන් හොරු මරනවා අපි වල්ලාගෙන. ඒ මරද්දි මේ වාක්‍ය වුණා කියනවා. අන්න ඒ වගේ එකක් ඈ. හරි. එතකොට අම්හාකම් කියන පදේ චට්ටි මයං කියන පදේ උක්ත කර්මය ක්‍රියාවේ උක්ත කර්මය ඒ මෙරීමට ලක් වෙන අයනේ අපි. ඒ වගේම මේක කර්මකාරක ක්‍රියාවක් නිසා ඒ ක්‍රියාව කරන අය අරි කියන සතුරා කියන පදේ තතියා බහුවචනෙන් තියෙනවා සතුරන් කියලා. ඒ සතුරනේ මෙරීම කරන්නේ. එතකොට මෙරීමට ලක් වෙන්නේ අපි. ඒ නිසා ඒ මෙරීම ලබන අය උක්ත වෙලා තියෙනවා ප්‍රථමාවෙන් තියෙනවා. පැහැදිලි නේ නේද? ඊළඟ එක
තේ මුගා තාය දාසියා බන්දි යන්ති තේ මෝ ඒ දාසිය විසින් බඳින නේද?
හරි. තාය දාසියා කියන්නේ අනුක්ත කත්‍රූපදී. තේ මිගා කියන්නේ ඒ මෝ කියලා උක්ත කර්මය. ඒ නිසා තමයි බහුවචනේ ප්‍රථම බහුවචනේ තියෙන නිසා ක්‍රියාපදෙත් බහුවචනෙන් තියෙන්නේ.
ට කියන ගන්න බැරි නේද?
කොහොමද?
කර්මයේට කර්මයේ දැන් කර්මයේ නුතියනවා
ට කියලා සිංහලෙන් ඇතම් තැනක ට කියලා අපිට කියන්න පුළුවන්. දරුවාට ගසයි. ඒ වගේ තැන් නේද?
ඔව් ඔව්
මේ කියන්නේ ප්‍රථමයෙන් එන කර්මපදයේ
නුතියනෙ
කොට කියලා අපි ගන්නවා. ආ එහෙම ගන්න බෑ.
බෑ
බෑ. ප්‍රථමවට ඉදිරිය. ඊළඟ එක පහසු පස්සේ බලමු. කරනු ලැබෙත්. එතකොට ඒ කිරීම ලබන්නේ ගෙවල්. පැහැදිලි නේ නේද? කිරීම ලැබුවේ ගෙවල්. ඒ නිසා තමයි ගෙවල් කියන පදේ ප්‍රථම බහුවචනෙන් තියෙන්නේ. නපුංසක ලිංග නිසා ගේ හානි කියලා චිත්ත ශබ්දේ වගේ බහුවචනෙන් තියෙනවා. හරි. ඊළඟ එක.
තුන්ගේ තස්මින් ගාමේ මනුස්සේහි බන්දී වෙත තස්මින් ගාමේ මේ ගමේ
ඒ ගමෙහි
ඒ ගම තස්මින් ගාමේ මනුස්සේහි ගමිනේ නිවසුන් විසින් තුන්ගේ තෙපි බන්දී වෙත බඳිනු ලැබෙහු.
එතකොට දැන් ඕක කියන්නේ ඉතින් දැන් ඒ කට්ටියව අල්ලලා දැන් බැඳලා කවුරු හරි නේද? ඒ බඳපු වෙලාවේ ඉතින් අපි ගිහින් කියනවා නේද? ගිහිලා කියනවා තෙපි ඒ ගමෙහි මිනිසුන් විසින් බඳිනු ලැබෙහු නේද? මම මෙහිම අවස්ථාවක් ඔය හරි. එතකොට ඒකේ තුම්හේ කියන පදේ තමයි යුක්ත වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි ක්‍රියාපදේ කොහොමද තියෙන්නේ? බන්දීයත කියලා මධ්‍යම පුරුෂ බහුවචනයේ තියෙන නිසා තුම්හි කියලා උක්ත කර්මය මධ්‍යම පුරුෂ බහුවචන නිසා. ඊළඟ වාක්‍ය
සම්මාතම් බණ්ඩාන් කේසම් දාසේහි ග්‍රාමං හරියන්ති අපගේ බාණ්ඩ ඒ දාසයන් විසින් ගමට
කොහොමද ඒ දාසයන් කියලා ගත්තේ? තේ සන්දාසේහි තේ සම්පදේ විශේෂණව ගිහින්නේ නැහැ එතන. කියන්නේ ඔව්.
ඔවුන්ගේ දාසයන් විසින් ගමට ගෙන යනු ලැබෙත්.
හරි. එතකොට මෙතන ගෙන යනු ලබන්නේ මොනවද? භාණ්ඩ. එතකොට භණ්ඩානි කියන පදේ තමයි මේ අවසන් ක්‍රියාවෙන් උක්ත වෙලා තියෙන්නේ. ඒක මතක තියාගන්න ඕන. මෙතන ගාමං කියන පදේ තියෙනවා. ඒකත් ඒක ဒုတိය පදයක් තමයි. ඒක මේකේ උක්ත වෙන්නේ නැහෙනේ. හරි. ඊළඟ වාක්‍ය කවුද කියන්නේ? උත්සාහයක් ගන්නවද?
බලමු දැන්. අත්ති වාණජේ චත්තාරෝවස්සා නගරං ආහරියන්ති. අත්ති වාණජේ. උගලන්ද අත්ති වාණජේ චත්තාරෝවස්සා.
අනුක්ත කත්‍රු අට්ඨහි වාණිජේහි විලෙඳුන්
අට
විසින්
චත්තාර වස්ස සතරවෙනි
නෑ හතර දෙනේ
චත්තාර වස්ස අස්වයන් හතර දෙනේ නගරම් නගරයට වාරියන්ති ගෙනුනේ.
ඔව් ගෙනෙනු ලැබෙත්. හරි. ඊළඟ එක දහවිනී එක
මාය නම්මාකං දීවතේහි
දීතරේහි
දීතරේහි නතරේච චන්දි
වන්දිය
මන්දියම් සන්දියම් අපගේ
මයං අපි
මයං අපි අම්මාකං අපගේ දුව දුවලු
විසින්
දුව විසින්
විසින්ද කියලා ඒ ඡයන්න ඔතෙන්වත් ගන්න ඕන. දූවරුන් විසින්ද නත්තා කියලා කියන්නේ මුණුබුරා
මොලකුරුන් විසින්ද
වඳිනු ලැබේ ලැබමු වඳිනු ලැබමු. එතකොට එතන අපි බලන්න ඕනේ මේ වන්දියාම කියන ක්‍රියාපදයෙන් උක්ත වෙන්නේ මයන් කියන පදේ. ඒ නිසා තමයි වන්දියාම කියලා මයන්නකින් ඉවර වෙලා තියෙන්නේ. අර ඊය කොටසක් එහෙම නැත්නම් කර්මකාරක කොටසක් එකතු වෙලා තියෙන නිසා අපි ඒක කියනවා වඳිනු ලබමු. වඳිමු නෙවෙයි. වන්දාමනේ වඳිමුණන් ඉන්න ඕන. වඳිනු ලැබමුණන් වන්දියාම. පැහැදිලි. ඒකේ ඒ වෙනස අපි තේරුම් ගත්තම පහසුයි වාක්‍යවලනේ. වඳිමු කියලා අපි කියනවා නම් වන්දාම වඳිනු ලැබමුණන් වන්දියාම.
ලැබෙමු වෙන්නත් වඳිනු ලැබෙමු.
ලැබෙමු කියතේ ආතේව තමයි. ලැබෙමු ලැබෙමු.
තං මහන්තං පෙත්තං පංචෛ හස්සකේහි අසීයති. තොපගේ
නෑ නෑ තොපගේ නෙවෙයි.
ඒ
ඔව්.
ඒ මහා කුමර ගෝවියන් පස් දෙනු විසින් සීසාරු ලැබේ.
ලැබේ. ලැබේ. ඒක වචනයි. ලැබේ.
ලැබේ.
ලැබෙත් කිව්වොත් බහුවචනයි. ලැබේ. ඒලා ඒක වචනින් එන්නේ. ලැබෙයි හරි ලැබේ හරි. ඉතිරි ඒවා ඔක්කොම කතා කරන්න වෙලාව මදි වෙයිද? ගැටළු ඒවා තියෙනවා නම් විතරක් අහන්න බලන්න ඊටික. මොනවා හෝ අපහසු එකක් තියෙනම් අපි ඉක්මනට. පඤ්ඤාස කියලා කියන්නේ 50ට. ඊට පස්සේ ඒකේ වර්ණ කියලානේ තියෙන්නේ. දැන් කිව්වා පඤ්ඤාස ඡබ්ද ඒ වගේ ඒවා ඒක වචනේ විතරයි වර්ණ ගන්නේ ස්ත්‍රී ලිංගේ කියලා. ඒ නිසා කඤ්ඤා ශබ්දේ වගේ කඤ්ඤාය කියලා යෙදුනා වගේ පඤ්ඤාසාය මිනිස්සෙහි. එතකොට මිනිසුන් 50ක් විසින් කියන එකයි අර්ථය. හැදෙන්නේ නේ. දැන් මිනිස්ස පදේ පුල්ලිංග වුණාට බහුවචන වුණාට පඤ්ඤාසා ශබ්දය ස්ත්‍රී ලිංග ඒකවචනයි. එතකොට පඤ්ඤාසාය මිනිස්සෙහි කියන්නේ මිනිසුන් 50 දෙනෙකුන් විසින්. හරි වෙනස් දැන් ඒව නේද? කොතනද දා? ඔව් ඒක දසහි ඈ. දසහි
දසලෙවි.
ඔව් දසහි වනිතාහි. තව ගැටලු තියෙනවද මොනවා හරි?
ජීතකං ආයකත් ඒක වචනද?
ඒකත් නපුංසකලිංග ඒක වචනයි. සත ශබ්දය සහස්ත්‍ර ශබ්දයක් තියෙනවා. තව ගැටලු තියෙනවා. අනිත් පැත්තේ පාලියට නගනේ වගේ ගැටලු තියෙනවා නම් ඉක්මනට තියෙන තැන් අහන්න බලන්න. අපි කීපයක් ඉස්සෙල්ලා කතා කරගෙන යමු. ගැටලු තියෙන තැන් ගැටළු ඒවම කතා කරන් යමු කොනේද? නරි විලාස ආයස් මට තියෙන්නේ කට්ටිය ගැටළු එකක් ඉක්මනට ඉදිරිපත් කරන්න. අමාරු නේද? ඒ තියෙනවා බලලා කලින් මාක් කරගෙන ඉන්න ඕනේ. කීවෙනි එකද? දෙන්නු නව දිනේ. කවුද කියන්නේ? දැන් මේකේ මෙතන මතක තියාගන්න තාම අපි දැන් නම් අපි කතා කළා අතීත කාල කිතක. නැත්නම් ඇත්තටම මේ අභ්‍යාසයේ මේ පැත්තේ තියෙන අතීත කාල කර්මකාරක ක්‍රියාපද තියෙනවානේ. ඒවා මේ පොතේ කියවෙන්නේ නැහැ. දැන් මේ උදාහරණයක් විදිහට මරණ ලදහ කියලා තියෙනවානේ. ඕක ලියන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අතීත කර්මකාරක ක්‍රියාපදයක් විදිහට. අනිත් ක්‍රමේ තමයි අතීත කර්මකාරක කිතකයක් විදියට. දැන් මේ පොතේ උගන්වන්නේ කර්මකාරක කිතක විතරයි. ඒකත් තියෙන්නේ මේ අභ්‍යාසයෙන් පස්සේ. ඒ නිසා මේවා දැන් මෙතන මොකක් හෝ හේතුවක් නිසා මට හිතෙන්නේ නම් මේ කිතක වලින් තමයි අහලා තියෙන්නේ කියලා. මොකද ක්‍රියාපද මේ පොතේ එන්නේම නැහැ. කර්මකාරක කිතක. කර්මකාරක ආඛ්‍යාත පද අතීත කාල. ඒ නිසා අපි මේ ටිකත් කිතක වලින්ම කරගෙන යමු. කර්මකාරක ක්‍රියාපදෙන් හදන්නත් පුළුවන්. අපි ඉක්මනට කොහොමද මේක දෙවිදියකට ලියන්නේ කියන එකත් මම ඉක්මනට කියන්නම්. ඒ විදිය චුට්ටක් අපි කතා කරගෙන ඉස්සරහට යමු.
Thank you.
රජතුමා විසින් විහාරය කරන ලදි. අපි ඉස්සෙල්ලා වර්තමාන කාලෙන් ලියලා ඉමුනේ කරනු ලැබි. නැත්තම් උක ටිකක් කරනු ලැබි. හරි. කරනවට කියන්නේ කරද හතුව කරෝති. කරෝති. එතකොට ධාතුව කර. කර ධාතුව. ඊට පස්සේ අර විදිහටම මෙහෙම පදේ හදෙනවා. කරියති. තේරුම කරනු ලැබේ. ඒ වගේම ඔය අර්ථයම තමයි රජතුමා විසින් විහාරය කරනු ලබන්නේ වෙයි කිව්වත්. කරනු ලබන්නේ වෙයි. එතකොට අපි කොහොමද හදන්නේ? මේ විදිහටම ක්‍රියාපදය දැන් මේ දෙන්නේ ආඛ්‍යාත ප්‍රත්‍යක්නේ. ඒ වෙනුවට අපි කිතක ප්‍රත්‍යක් දානවා. මාන ප්‍රත්‍ය දැන් අත් කර්මකාරකීදි මාන ප්‍රත්‍යනේන්නේ. කර්මාන නෙවෙයි. කරීය මාන. පැහැදිලි. ඒ අර්ථය මේ දෙකේම අර්ථය සමානයි. භූපාලේන විහාරෝ කරීය මානෝ කිව්වත් කරීයති කිව්වත් අර්ථය එකයි. පැහැදිලිද? එතකොට ඒ තේරුම රජතුමා විසින් විහාරය කරනු ලැබි. කරනු ලැබි. වර්තමාන කාලේ අපි දැන් ඊට පස්සේ හදනවා ඕකම අපි අතීත කාලයට හරවනවා. කොහොමද? කර ඊ ය දැන් මෙතෙන් ඊට පස්සේ එන්න ඕන අතීත කාල ප්‍රත්‍යක්නේ. අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍යක්නේ. යන් අර ඊ උන් ඕ ත ඉන් හා ප්‍රත්‍ය ටිකනේ අතීත කාලේ. එතකොට අපි යන්න ගන්නවා මෙතෙන්. කොහොමද පදේ හැදින්නේ එතකොට?
කාරේ නු
නෑ කරී ඉ
එස්කේ
කරී
ඔච්චරයි.
ආ කරී
කරී
කරී ඉ
කරී විහා
පැහැදිලිද? දැන් හැබැයි මේ අතීත කාලනේ. අතීත කාලේ කිතක ප්‍රත්‍ය විදියට වෙන්නේ යන්නක් නෙවෙයි. මේ යන්නේව නෙවෙයි අතීත කාල කිතක විදියට මම කිව්වා තයන්නක් එකතු වෙන්නේ කියලා. හැබැයි එතනදී මේ පොඩි වෙනසක් වෙනවා. ධාතුවට පස්සේ මේවා එකතු වෙන්නේ නැහැ. දැන් අර අතීත කාල කිතක අපි කතා කරානේ. එතනදී ඊ කිය ඒවා එකතු වෙන්නේ නැහැ. කෙලින්ම ධාතුවට තයන්නක් එකතු වෙන්නේ කියලා මම කිව්වා. එතකොට දැන් කරත නෙවෙයි මේ රයන්න ඇතැම් මේ වගේදි ඒ කෙලවරේ ව්‍යංජනේ අයින් වෙලා යනවා. එතකොට පදේ හැදෙන්නේ කත. එතකොට මෙතනදී අතීත කාල අර්ථය එන්නේ කතෝ. එතකොට මේ දෙකේ අර්ථයත් සමානයි. අතීත අර්ථය. ඒ දෙකේ එතකොට තේරුම කරනු ලැබුවීය කියන එකයි අතීත අර්ථය. කතෝ කියන එක දෙකේ මේක ආඛ්‍යාත පදය, මේක කිතක පදය. මේක ආඛ්‍යාත පදය, මේක කිතක පදය. වර්තමාන කාල ආඛ්‍යාතය. වර්තමාන කාල කර්මකාරක ආඛ්‍යාතය. අපි ওই ටිකේම කර්තෘකාරක ටිකත් ඒ විදිහට හදාගත්තොත් කොහොමද? ඔක්කොම ටික පැටලී ඊට පස්සේ නේද? ඈ? අපි ඒක වෙන් කරලා ලියාගමු. නේද?
මහලියන්සන්
පොඩි ටේබල් එකක් වෙන්නේ ගහ
ගන්නවා.
ආඛ්‍යාතය කිතකය කියලා දෙනවා තියෙන්නේ මේකමයි. ඊට පස්සේ අපි මුලින්ම දිනන වර්තමාන කාලය. වර්තමාන කාලය කර්තෘකාරක ආඛ්‍යාතය හැදෙද්දී ඒක ඉතින් ලේසි කොහොමද හැදෙන්නේ? ධාතුව ධාතුවට එකතු කරනවා. විකරණ தත්ත්වය එකතු කරනවා ආඛ්‍යාත தත්ත්වය. උදාහරණයක් පච් ති පච්චති. මේක චිතකය අර විදිහටම ධාතුව එකතු කිරීම අන්ත ත්‍ත්වය හෝ මාන ත්‍ත්වය. අන්ත මාන උදාහරණය පච අන්ත මාන පච්චමාන. අතීත කාලේ ධාතුව ඊට පස්සේ අතීත ආඛ්‍යාත තත්ත්වය. අතීත ආඛ්‍යාත තත්ත්වය උදාහරණයක් පච අතීත ආඛ්‍යාත ප්‍රත්‍ති ඊනේ මම එකයි දාන්නේ ඔක්කොම දියන්නේ නැහැ. පචි තියෙක ඉතිරියවත් හදා ගන්න පුළුවන් ඒ විදිහටම මේක කෙටි වෙලා කියන්නක් ඇවිල්ලා එතැන්ම විතක මුලට ආයන්නක් ඇවිල්ලා අපචි පචි අපචි පචි කියලා හඳුනන්නේ නේද? අන්නේ ටික ඉතින් ත්‍රි ආඛ්‍යාත ප්‍රත්‍යයත් මම මේ ප්‍රථම පුරුෂ ඒක වචන පදේ විතරයි හදන්නේ. ත්‍රි ආඛ්‍යාත ප්‍රත්‍යෙම ඒ විදිහට ඉතින් අපි හිමීට වර්ණ කරලා දැනගන්න ඕනේ. ඒක අතීත කාලේ කර්තෘකාරක කිතකය හදද්දී ධාතුව එකතු කිරීම මෙදට ඇතැම් විටක යන්නක් එකතු වෙනවා. ඊට පස්සේ ප්‍රත්‍ය දෙකක් එකතු වෙනවා. තාවි තවන්තු තවන්තු තාවි තවන්තු. අපි ඔකේ වාක්‍ය පස්සේ හදාගමු. වාක්‍ය කියලා එතකොට මේ ටික පැහැදිලි වෙයි. මේ ඔක්කොගෙම වාක්‍ය ලියා ගත්තාම ඊට පස්සේ අර්ථ ටික පැහැදිලි වෙනවා. කොහොමද පදේ හැදෙන්නේ? එතකොට පච්ච ධාතුවෙන් පච්ච, ඊට පස්සේ මේ දෙක, මේ තවන්තු ප්‍රත්‍ය වර්ණගෙන්නේ ගච්ඡන්ත ශබ්දේ වගේ, මේ ගුණවන්තු ශබ්දේ වගේ. එතකොට පදේ හැදෙන්නේ පචිතවා කියලා ප්‍රථමායක වචනේ. ප්‍රථමායක වචනේ මේක පචිතාවි කියන පදේ නම් ඒ විදිහටම හැදෙනවා. මොන පචිතාවි? පචිතාවි පචිතවා. දැන් මේකම සමානයි. මේකට මේක සමානයි ඈ. ඒකයි මතක තියාගන්න ඕනේ. දැන් මේ ආඛ්‍යාත පදේට මේ කිතකේ අර්ථය සමානයි. සෝ භත්තං පචි කියලා එකම අපි කියන්න පුළුවන්. සෝ භත්තං පචිතාවි හෝති. ඔහු බත පිසු වේවි. පැහැදිලි නේද? සෝ භත්තං පචිතවා හෝති. අර්ථය සමානයි ඈ. ඉතින් ඒවත් මතක තියාගන්න. ඒක අපිට මේ පොතේ අහුවෙන්නේ නැහැ. ඒ නිසා වැඩි විස්තර අපි දැන්ට ලොකුවට කතා කරන්න ඕනේ. අහුම එකක් තියෙනවා කියලා විතරක් දැනගෙන අපි ඉස්සරහට යමු. එතකොට වර්තමාන කාල කර්මකාරක ආඛ්‍යාත පදය පචීයති. එහෙම නැත්නම් ඊට තව පච්චති කියලා පදයකුත් හැදෙනවා. ඒක අපි පස්සේ දැනගමු. දැනට පච්චති මෙහෙම පදයකුත් හැදෙනවා. මේ පද හැදෙන විදිය දෙවෙනි පොතේදී කතා කරනවා. මේකෙදී ධාතුව
මෙන්න මෙහෙම තින් හැදෙනවා පද නේද. ඊට පස්සේ ඕවට අපි අංකවත් දාගෙන පස්සේ වාක්‍ය හැම එකටම දාලා හදලා පුරු වෙන්න ඕන. පචිතවා තවන්තු ප්‍රත්‍යයනේ තවන්තු ත තවන්තු තාවි කියලා ප්‍රත්‍ය තුනක් තියෙනවා අතීත කාලේ. මෙන්න මේ ටික අපි හොඳට හුරු කරගත්තා නම් කර්මකාරකේ ප්‍රශ්න නැහැ. ওই ටික අපි හොඳට හුරු කරගත්තා නම් කර්මකාරකේ පුළුවන්. ඉතින් මේකේ මේ සමානකම අපි හොඳට තේරුම් ගන්න ඕන. මේක වාක්‍යවල යෙදෙන්නේ කොහොමද කියලා කතා කරන්න ඕන. අපි අදට වෙලාව මදි. ඊළඟ දවසේ අපි මේක මං ඉදදී ලියලා තියන්න ආයේ. ඊට පස්සේ අපි වාක්‍ය වල දාලා පොඩ්ඩක් කතා කරමු. මකන්න දුවමු තියුනේ. හරි.
ඒක හරියටයි.
ආයේ මොකටද මකලා ආයෙ ලියන්නේ නේද අපරාදී. හරි. එහෙමනම් අපි මේ පැත්තේ තියෙන ගැටලු ටික ඉක්මනට කතා කරලා දනවත්තමු. සිංහල පැත්තේ. ඉක්මනට තව ගැටලු තියෙනම් අහන්න බලන්න වාක්‍යවල. පළවෙනි එක කියමුද අපි සිංහල පැත්තේ. ආර්ය විලාසයස්ම පළවෙනි එක. ගන්හීයති. ඇයි ගන්හීයති කියලා උනේ පුත්තෝ කියලා ඒක වචනින් තියෙන නිසා. පැහැදිලි නේ නේද? මෙන්න මේ ඊළඟ වාක්‍යයේ දේශන ලදි කියලානේ තියෙන්නේ. පේනවා නේද? දේශන ලදි කියන එක අතීත පදයක්. එතකොට ඕක අපිට අතීත කිතකයක් විදිහට තියන්න පුළුවන්. කර්මකාරකයේ තියෙන්නේ දේශන ලදි කියලා. එහෙනම් අතීත කර්මකාරක කිතකයක් විදිහට පචිත ඒ ක්‍රමයට දේසිත කියලා ගන්න පුළුවන්. දේසිතෝ ධම්මෝ දේසිතෝ කියලා ගන්න පුළුවන්. දේසිතෝ හෝති. එතකොට ඒක කිතක පදයක් විදිහටයි තින්නේ. එහෙම නැත්නම් අදේසේයි දේසේයි ඒ විදිහට එහෙම ගන්න පුළුවන්. හැබැයි ඒවා අපි කතා කරේ නැති නිසා තමයි. මොකද අතීත කාල කර්මකාරක ආඛ්‍යාත අපි කතා කරේ නැහැ. මේ පොතේ ඉන්නෙම නැහැ. ඒ නිසා අපි ඒ ටිකක් කිතක විදියට තියමු. කිතක කතා කරපු නිසා. නැත්තම් ටිකක් පැටලෙනවා ඒවා ඒවා හුරු නැති නිසා. හරි. ඒක එහෙමනම් අපි ගන්න ඕන දෙවෙනි එක. බුද්ධේන දේවානංච manussානංච ධම්මෝ දේසිතෝ. ධම්මෝ දේසිතෝ. හෝති පදේ නැතත් අර්ථේ හරිය. හෝති පදේ අත්‍යවශ්‍ය නැහැ. භෝතනක ඒ හෝති පදේ නැතුව තමයි බුද්ධ දේශනාවේ තියෙන්නේ. කිතක පදෙන් විතරක් නවත්තලා. ඊළඟට අනිත් ඒවායේ ගැටලු තියෙන තැන් තියෙද? ඊළඟ එකෙත් ඉතින් බඳින ලදස කියලා තියෙන එක දැන් බලන්න ඕන. උක්ත වෙන කර්මපදේ තියෙනවනේ වාක්‍යයේ. ඒ කර්මපදේ ලිංග විභක්ති වචන අනුවයි මේ අවසාන කිතකය තියන්න ඕනේ හිමුණොත්. දැන් ධම්මෝ කියලානේ දෙවෙනි එකේ තිබුණේ. දේශන ලදි. දැන් බුදුරජාණන් වහන්සේ විසින් කියලා තියෙන නිසා කත්‍රූපදේ තතියාවෙන් තියෙන්නේ. අනුත්තයි. එහෙමනම් බුදුරජාණන් වහන්සේ දෙසුවේ මොකක්ද ධර්මයනේ? ඒ පදේ කර්මයනේ. ඒක එහෙනම් ප්‍රථමවට එන්න ඕනේ ධම්මෝ කියලා. එහෙමනම් දේශන ලදි කියන කිතකයත් උක්ත කර්ම යනුව ධම්මපදය දිහා බලාගෙන දැන් කර්මකාරක කිතකයක් එන්නේ. එහෙමනම් කර්මපදය ධර්මයයි. ඒ ධම්මෝ කියන පදේ තිබෙ ප්‍රථමාවෙන්. එහෙමනම් මේකත් ප්‍රථමාවෙන් තියන්න ඕන ප්‍රථමායක වචනෙන් දේසිතෝ කියලා. ඒකයි රටාව අපි මතක තියාගන්න ඕන.
උක්ත කර්මය නම් ඒ උක්ත කර්මයේ ලිංග විභක්ති වචනනුව කිතකයක් තියන්න ඕන. එහෙම තිබ්බම හරි ඈ. හරි දේසිතෝ. ඊළඟ එකත් එහෙමයි. 16න් විසින් දික්ලණු වලින් කියන්නේ කරණ පදය. එතකොට 16හි දීගාහි රජ්ජුහි දෙන්නු අන්න කර්ම පදය උක්තය වෙන්න ඕනේ. එතකොට දේනුයෝ ප්‍රථමා බහුවචනයි. බඳින ලදහ බඳිනවට කියන්නේ බන්දතිනේ. ඒකේ කිතකය බන්දිත. එතකොට බන්දිතායෝ. බන්දිත කියන શબ્දේ ශ්‍රීලිංගේ වර්ණගනවා කන්‍යා શબ્දේ වගේ වනිතා શબ્දේ වගේ. බන්දිතා බන්දිතා බන්දිතායෝ. බන්දිතා කිව්වත් හරි බන්දිතායෝ කිව්වත් හරි. ඊළඟ එකේ මේගේ වඩුවන් 8 දෙනෙකුන් විසින් සාදන ලදි. මේගේ එතකොට වඩුවන් 8 දෙනෙකුන් විසින් කියන්නේ අනුත්ත කත්‍රෝ පදේ. මේගේ කියන පදේ තමයි උක්ත කර්මය. එතකොට අයම්ගේ හෝ වඩකිහි කතෝ කිව්වොත් හරි. කතෝ හරි නේද? ඊළඟ එක පස්වෙනි එකේ ගැටලුවක් මොනවාරි තියෙනවද? පස්වෙනි එකේද? මාරිත.
මාරිත.
දර්පමුල කියන්නේ. ඒ වනයේ තස්මින් වනේ දිවියන් දෙදෙනෙකුන් විසින්.
දීපී.
දෙන්නු නව දෙනෙක්.
නව දේනුයෝ.
මරණ ලද.
මාරිත.
දේනු ශබ්දී ශ්‍රීලිංගයි. ඒ නිසා මාරිතායෝ. මාරිතා හරි මාරිතායෝ හරි. හරි නේද? දෙන්නු නව දිනෙක්. ඒ නිසා දෙන්නු නව දිනෙක් කියන පදේ තමයි කර්මය. උක්ත කර්මය. ඊළඟ එකේ. තෝ කුඹුරට අදිනු ලැබෙහි. අදිනවට කියන්නේ ආකඩ්ඩති. මේකේ නම් අදිනු ලැබෙහි කියලා ක්‍රියාපදෙම අපිට තියන්න පුළුවන්. එයියේ වර්තමාන කාලයෙන් තියෙන නිසා. ආකඩ්ඩතිනේ. එතකොට ආකඩ්ඩීයති කියලයි ක්‍රියාපදේ හැදෙන්නේ. මධ්‍යම පුරුෂ බහුවචනයි. ඒ නිසා ආකඩ්ඩීයත තෝ නේද? ආකඩ්ඩීයසි. ඒක වචනයි. එතකොට බලවත් මිනිසුන් විසින්
බලවත් ඒකි.
ඔක්කොම කියමු බලමු. ත්වං කෙත්තං ආකඩ්ඩීයසි. හරි. ධනවතුන් දෙදෙනා විසින් කළු අශ්වයෝ දෙදෙනෙක් මිලට ගන්නා ලදහ. අන්න ඒක නම් අතීතයෙන් තියෙන නිසා ඒක අතීත කිතකයකින් තියෙන එක හොඳයි. මිලදී ගන්නවට කියන්නේ කිනාති කියන එක. මිලදී ගත්තා කියන අතීත කිතකය කීත කියලයි පදේ හැදෙන්නේ. එතකොට මේකේ අශ්වයෝ දෙදෙනෙක්නේ පුල්ලිංග බහුවචනයි. එතකොට කීතෝ කීතා. හරි.
දේ කාලා
අස්සා කියලා. එතකොට ප්‍රථමා බහුවචනෙන් එන්න ඕන. කාලා අස්සා. හරි නේද? ඊළඟ එක එහෙනම් තේජානන්ද ආස්ම කියමු බලන්න. බලන්න ඕනේ නේද? නේද? බලන්න නැතුව කියන්න පුළුවන් මෙන්න මේක. එතකොට ඕකේ උක්ත කර්මය කවුද? ඈ? තෙපි කියන පදේ. අනුක්ත කත්‍රෝ මිනිසුන් සිව් දෙනෙකුන් විසින්. පහර දෙනවට කියන්නේ පහර දෙනවා ලබනවට, පහර දෙනවට පහරති. පහර දෙනු ලබනවට කියන්නේ පහට. ඒකර මේක පහර දෙනු ලැබෙව් කියලා වර්තමාන කාලෙන් තියෙන නිසා ක්‍රියාපදයක් විදිහටත් තියන්න පුළුවන්. පහරි යති කියන පදේ අනුව. එතකොට මධ්‍යම පුරුෂ බහුවචනින් නිසා පහරි යත කියලයි පදේ හැදෙන්නේ. පහරි යත. හරි, කියමු බලන්න. තුම් හේ මිනිසුන් සිව් දෙනෙකුන් විසින්. කොක් සංඛ්‍යා શબ્දය ඇහින්නේ. පහරියත. ඊළඟ එක මේ වගේ තව අනිත් ඒවා ලොකු අපහසුාවක් නැත්තම් අපි ගැටලු තියෙන තැන් විතරක් කතා කරන් යමු නේ. දැන් මේ වගේ අභ්‍යාස ගොඩක් තෙන් ඉතින් උත්තර හිමන් දැන් ලියාගෙනත් ඇති නේද, හොයාගෙනත් ඇති උත්තර කලින් ලියපු අභ්‍යාස වලින් හිම නේද. ගැටලු තියෙනවා ඒ වහන්න ක්වික් මොනට. ගෞතම නන්දස්ම කියන වළඳ ගැටලුවක් තියෙන එකක් ඉක්මනට. මොකුත් ගැටලුවක් නැහැ. තාම කියන්නේ
ක්‍රියාපද හැදෙද්දී ඉස්සර කියන්නේ
ආරම්භ. තේරුම් නම් අලි.
කියන්නේ ඔක්කොම ගැටලු.
රතනානන්දස්ම ගැටලු තියෙද? ද ඔක්කොම ගැටලුද? ඒ නිසා තමයි දැන් මම මේ පාඩම පටන් ගන්න කලින් ඉඳන්ම හැමෝටම කිව්වා ටිකක් වැඩිපුර බලන්න කියලා නේ. ඒ කිව්වෙත් මේක ටිකක් අපිට හුරු නැති නිසා. කර්මකාරක වාක්‍ය හුරු නැති ගම නැත්තම් මේකේ අමාරු කතාවක් නැහැ. අර භාවිතයේ හුරු නැහැ සිංහල භාෂාවෙත් අපි ඕක භාවිතා කරන අඩුයි නේ. දැන් අපි පාවිච්චි කරනවා මේ වාක්‍යේ උනාට මේ පොත්වල තියෙන රටාවට වඩා වෙනස් වෙන්නේ අපි පාවිච්චි කරන්නේ. කිතක එහෙම යොදාගන්නේ අපි සිංහලේ කතා කරද්දි කතා ගන්න. ඒ නිසා තමයි හුරු නැත්තේ. නැත්තම් මේ බුද්ධ දේශනාවේ නම් ගොඩක් යෙදිලා තියෙනවා කර්මකාරක වාක්‍ය. ඒ නිසා ඉතින් කර්මකාරක කිතක එහෙම බහුලව යෙදිලා තියෙනවා. ඒ නිසා අපි මේ ටික හොඳට බලලා තියාගන්න එක වටිනවා ඈ. ගෞතම වංශයත් මගට තියෙනවා. කොතනද? විකුණන ලදහ. ඒ විකීත විකීත විකුණන ලද විකීත එහෙම නැත්නම් විකිනිත කියලා පදයක් තියෙනවා. විකීත එහෙම නැත්නම් විකිනිත විකුණන ලද අතීත අර්ථය. විකීත දොර එකත් කීතකයක් විදිහට තමයි අපි යොදන එක වඩා හොඳ. මේ ගම්හිදී බඩු විකුණන ලදහනි. භණ්ඩානි විකීතානි. භණ්ඩානි විකීතානි. කීත කියන පදේම අනිත් පැත්ත විකීත. ළමයා ඔහුගේ මව විසින් වෙදකු වෙත ගෙන යන ලදි. ගෙන යනවට කියන්නේ ගෙන යන ලදි අතීත කාලයේ තියෙන්නේ. ඒ නිසා හටෝ කියලා ගන්න එක හොඳයි. අතීත කාල කිතකයක් විදියට අතීතයෙන් තියෙන නිසා. කොතනද?
විකීතානි.
විකීතානි කියදද? නෑ, විකීත.
විකීතානි.
විකිනීත නෙවෙයි. විකිනිත කියලා පදයක් තියෙනවා ඇත්තටම. කීත විකීත කියන පදේ ගන්න බහුලව එක යෙදෙනවා. විකීත.
ඒක
මම ඉතින් සටහනක් නම් දාගත්තේ නැහැ. මම බැලුවා තියෙන තැන් සටහනක් දැම් දෙමිනේ. ඒ වගේ සමහර ගණන් මම සටහනක් දාගෙන ආවයි කියන්න වෙලාව මදි. අපි තව ටිකක් මේ අභ්‍යාසයේ ආයෙ කතා කරමු. කොහොමත් මේ පොත ඉවර වුණායින් පස්සේ අපහු දවස් 3ක් විතර වගේ මේකේ තියෙන ගැටලු තැන් ටික ආයෙ කතා කරලා තමයි ඉස්සරහට යන්නේ දෙවෙනි එකට. නැත්තම් ඉතින් තේරුම් ගන්න නැහැ නේද? එහෙම කියලා බලන්න නැතුව තියන්න එපා. එදාට පුළුවන් වෙන්න නේද? ඒක නිසා බලලා තියාගන්න. අනිත් ඒවා ගැටලු නැද්ද ඉස්සරහ ඒවා? සුගතවන් සයස්ම ගැටලු නැත්තම් මම එකක් අහන්නම් කොනේද? එතකොට 10 වෙනි එක මම එහෙනම් ඉක්මනට කියාගෙන යන්නම් මේ ටික. ළමයා ඔහුගේ මව විසින්. එතකොට ඔහුගේ මව විසින් කියන්නේ අනුක්ත කර්තෘ. කොහොමද එතකොට කියන්න ඕනේ? ඔහුගේ මව විසින්. තස්ස මාතුයා. එතකොට ළමයා ධාරකෝ වෙදෙකු වෙත වෙච්ඡස්ස සාන්තිකං ගෙන යන ලදි. ධාරකෝ කියන පදේ නිමිතන උත්තුනේ ප්‍රථමා ඒකවචනනේ. හටෝ හරති කියන පදේ අතීත කිතකය හට කියන පදේ මේක දීලාත් ඇති තියෙනවා නේද? හට හටෝ කියලා දීලා තියෙනවා කියලා. ඔව් හට ඒක වර්ණගල ගන්න ඕන. හටෝ මොකද ප්‍රථමා ඒකවචනිය. හරි ඊළඟ එක මේ විහාරයෙහි මස්මි විහාරයේ භික්ෂූන් විසින් භික්ඛූහි මේ ගමේ මිනිසුන්ට ගාමේ manussානං ධර්මය දේශන ලදි. ඔව් දේශන ලැබුවේ ධර්මයේනේ මේ වාක්‍යය. එතකොට ධර්මය කියන පදේ තමයි උක්ත වෙන්නේ කර්මය. එතකොට ධම්මෝ කියලා ප්‍රථමාවෙන් තියෙන්න ඕන. උක්ත වෙන පදේ ප්‍රථමාවේ දේසිතෝ. ඔව් දේසිතෝ ධම්මෝ කියන්නේ ප්‍රථම ඒක වචනනේ. ඒ නිසා දේසිතෝ කියලා ප්‍රථම ඒක වචන වෙන්න ඕන. දේසියන්ති කියන්නේ බෑ. මේක අතීත කාලෙනේ තියෙන දේශන ලදි කියලා. එතකොට එක්කෝ අදේසේ ඊ වෙන්න ඕන. එහෙම නැත්නම් දේසේ ඊ වෙන්න ඕන. එහෙම නැත්නම් දේසිතෝ වෙන්න ඕන. හරි ඊළඟ වාක්‍ය දාසිය විසින් දාසියා පිසන ලද බත මෙන්න. පිසන ලද කියද්දි මෙතන කිතක පදයක්. බත කියන පදේට විශේෂණමයි ගින්දි. මෙන්න මේ වාගේ වාක්‍යයක අපි හොඳට වාක්‍ය බෙදා ගන්න දක්ෂ වෙන්න ඕන. මේක ඉස්සරලම වාක්‍යයේ කෙලවරට ගිහිල්ලා බලන්න. අනුභව කරන ලදි කියලානේ තියෙන්නේ. අනුභව කරන ලදි. ඒ අනුභව කරනු ලැබුවේ කුමක්ද? බත කියන පදේ. එහෙමනම් මේ අනුභව කරන ලදි කියන ක්‍රියාවෙන් උක්ත වෙන්නේ බත කියන පදේ. එහෙමනම් බත කියන පදේ තියෙන්න ඕන ප්‍රථමාවේ. පැහැදිලිනේ? එහෙමනම් ඇයගේ පුතන් සොරෙන් ඉතිරි කොටස අපිට දැන් හදා ගන්න පුළුවන්. ওই විදිහට බලලයි වාක්‍ය අපි හදන්න ඕන. එහෙම නැතුව වාක්‍ය මේවා කරන්න බෑ. ක්‍රියාපදේ දිහා බලලා ආපස්සට ඇවිල්ලා උක්ත පදේ තෝරාගෙන ඊට පස්සේ තමයි විශේෂණ ආදිය දාන්න ඕන. හරි. එතකොට දාසියා පිසින ලද පක්කං. පක්කං බත්තං. එහෙම නැත්නම් පක්කෝ ඕදෙනෝ. අපි ඕද බත්ත කියන පදේ නපුංසක ලිංගයි. ඒ නිසා පක්කං බත්තං වෙනවා. ඕදන කියන පදේ ගත්තොත් පුල්ලිංගයි. ඒ නිසා පක්කෝ ඕදනෝ වෙනවා. අපි පක්කෝ ඕදනෝ කියලා ගමු. දාසියා පක්කෝ ඕදනෝ ඇගේ පුතුන් හා සොහොයුරන් විසින් ඇගේ තාය
පචිතෝ බත්තෝ කියන්නේ
පුළුවන්. පචිත කියන්නත් පුළුවන්. පචිතෝ බත් පචිතෝ ඕදනෝ. බත්ත පදේ නපුංසක ලිංගයි.
පචිතෝ බත්තං
නේ. එහෙම ගන්න. පචිතං. මොකද නපුංසක ලිංග නම් ඒ කිතකියත් නපුංසක ලිංගයට යන්න ඕන. පචිතෝ ඕදනෝ තාය පුතුන් හා සොහොයුරන් විසින් පද දෙකම තතියාවට එන්න ඕන. පුත්තේහි ච බාතරේහි ච අනුභව කරන ලදි. ඔව් බුත්තෝ හෝති. බුත්තෝ හෝති බුත්ත පදේ. හරි ඊළඟ එක ඒ ස්ත්‍රිය විසින් මේ වැවෙහි බොහෝ රතුරෙදි සෝදනු ලැබෙත් ඒක වර්තමාන කාල ක්‍රියාපදයක් තියෙන්නේ ස්ත්‍රිය විසින් ස්ත්‍රීන් විසින් තියෙන්නේ හරි බහුවචනේ තියෙන්නේ ඔව් තාහි වනිතාහි මේ වැවෙහි ඉමායන් වාපියන් ස්ත්‍රී ලිංගයි බහෝ රතු රෙදි බහෝනි රත්තානි වත්තානි ඔව් සෝදනු ලැබේ දෝවි යන්ති පැහැදිලි නේද ඊළඟ එක උස් ස්ත්‍රීන් සදේනා විසින් අඹගිඩි 300 විකුණන ලදී අඹගිඩි 300 කියන පදේ තමයි උක්ත වෙන පදේ හරි උච්චාහි ච ඉත්තිහි චහි ඉත්තිහි කියන පොත උච්චාහි චහි ඉත්තිහි අඹගිරි 300ක් එහෙම පුළුවන් එහෙම තිසතං කියලා ඒක අපි ති සතානි කියලා යොදන්න පුළුවන් තිසතානි අම්බානි තිසතං කියලා ඒක වචනේ තමයි සාමාන්‍යයෙන් යෙදෙන්නේ හැබැයි වර්ණ කියලා බහුවචනටත් ඉන්න පුළුවන් අපි තිසතං කියලා තියමු දැන්ට මේකෙදී අපි කතා කරේ වර්ණකින් නැතුව තියනවා කියන එකනේ අපි තිසතං කියලා තියමු තිසතං අම්බානි විකුණන ලදි අතීත කාලෙන්නේ තියෙන්නේ ඒ නිසා අපි කිතකේකින් කියමු විකුණන ලද වික්කීත එතකොට ඒක වර්ණගලා කියන්න ඕන අම්බානි කියන පදේ දිහා බලාගෙන වික්කීතානි නපුංසක ලිංගයිනි අම්බානි කියන පදේ මොකද අඹ ගෙඩි ගැනනේ කියන්නේ නපුංසක ලිංගය ඒ නිසා වික්කීතානි අඹ පලානි වික්කීතානි කියන අර්ථය හරි නේද? කැටළු දියේද ඒක? ඊළඟට මේ කුඹරෙහි සියලු තනකොළ ඉමස්මින් කෙත්තේ සබ්බානි තිනානි අට්ඨහි ගෝණේහි
චතෝහි දේනුහිච
කනලදි බුත්ත එතකොට බුත්තා හොන්ති හරි ඊළඟ එක බුත්තානි කියන්න පුළුවන් ඈ තිනානි පදේ දිහා බලගෙන තිනානි නපුංසක ලිංග නිසා බුත්තානි කියලා බහුවචනෙන් තියන්නත් පුළුවන් ඊළඟට බුදුරද මේ දිවයිනේ බොහෝ දෙනෙකුන් විසින් වඳිනු ලැබේ. එතකොට බොහෝ දෙනෙකුන් විසින් කියන පදේ තමයි
බහූහි
හරි.
බොහෝ
දෙනෙක් කියන එකයි බහූහි.
ඉමාස්මින් දීපේ බහූහි බුද්ධෝ වන්දීරිනු.
වඳිනු ලැබේ.
වඳිනු
ලැබේ. වන්දතිනේ. වන්දීයති. බුද්ධෝ වන්දීයති. වඳිනු ලැබේ.
ඕකලේ කියලා
බහූහි
බහූහි තරංගාම නැති
ඇති බහූහි පුද්ගලෙහි හරි බහූහි මිනිස්සෙහි කිව්වත් කමන්නේ ඊළඟ එක ගොවියන් 12 දිනකුන් හා ගවයන් 8 දිනකුන් විසින් කුඹුරු දෙකක් සීසානු ලැබේ කොහොමද කියන්නේ 12 දසහි ගෝණේහි ච
වේකෙත්තානි
කසීයන්ති අවසාන එක මග යන මිනිසාගේ අන්න කිතකය හරි මග්ගේ මනුස්සස්ස
පුත්තෝ බලවන්තේහි මිනිස්සෙයි
හා
බලවාහි මිනිස්සෙයි
බලවන්තේහි වෙන්න ඕනේ.
ඒහි මනුස්සේහි පහට
පහර දිනු ලැබියෝ පහටෝ වෙන්න ඕනේ. පහටෝ අතීත කාලයිනේ. පහර දිනු ලැබිය අතීත කාල කිතකයක්. එතකොට පහටෝ පුත්තෝ කියලා තියෙන පදේ දිහා බලාගෙනයි. දැන් පහර දිනු ලැබුවේ කවුද? පුතා. එහෙනම් පුතා කියන පදේ දිහා බලාගෙනයි ක්‍රියාපදේ යන්න ඕන. පුත්තෝ කියන්නේ ප්‍රථම ඒකවචනයි පුල්ලිංගයි. එහෙනම් පහට ශබ්දයත් ප්‍රථම ඒකවචනයේ අන්න ඒක පොඩ්ඩක් වෙනස් විදිහට හැදෙන්නේ. දැන් ඔය තයන්න නෙවෙයි හැම තැනම එකතු වෙන්නේ. ඒ තයන්න ඇතැම් තැනකදී වෙනස් වෙලා පද හැදෙනවා. ඒ නිසා තමයි පක්ක, පහට, හට ඒ වගේ පද හැදෙන්නේ. ඒ පද හැදෙන විදිය අපි දෙවෙනි පොතේදී තමයි කතා කරෙන්නේ. අන්න ඔව් දින්න ඒ වගේ පදත් ඒ තයන්න නැහෙනේ කෙලවරට. ඒ තයන්න එකතු වෙලා පදේ වෙනස් වෙනවා ඊට පස්සේ. දී ඒවයි හැදෙන විදිය බලා ගන්න අවශ්‍ය නම් බලංගොඩ සන්නාසික පොතේනු බලා ගන්න පුළුවන්. මතක විදියට 37 වෙනි අභ්‍යාසී ඊ පොතේ. ඒකත් ටිකක් කියවලා තිබ්බට කමන්නේ නැහැ. හැබැයි දැන් දැනට අපිට ඒව ලොකුවට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ පද ටික පොඩ්ඩක් බලලා තියාගත්තම ලේසි. මේකේ තියෙන පද ටික දැනට මතක තියාගත්තම දැන් මේකේ දීලා තියෙනවනේ. බුත්ත, පක්ක, වුත්ත, වන්දිත ඒ ටික පොඩ්ඩක් පාඩම් කරලා මතක තියාගත්තම ආසන්න වශයෙන් අර්ථය. ඊට පස්සේ අපිට මේකේ අභ්‍යාසය බලා ගන්න පුළුවන් වෙයි. එමනම් ඊළඟ අභ්‍යාසයට අපි යන්නේ නැහැ. ඊළඟ අභ්‍යාසයට ආපහු මේ ටික තව වතාවක් කතා කරලා ආපහු ඊළඟ එකත් කරමු ඊළඟ දවසේ. තව ගැටලු තියෙනම් ඔක්කොම ටික ගැටලු ලියාගෙන ඉන්න. කොහේද? කරොන්තෝ කියලා පදයක් හැදෙනවා. කරොන්තෝ කර්මාණු. මේ දෙකද? නෑ. ඒ තැනක කර්මාණෝ කියලා පදේ නෙවෙයි බොහෝිට යෙදෙන්නේ කුබ්බමාණෝ කියලා පදයක්. කුබ්බන්තෝ කුබ්බමාණෝ. පැහැදිලි මදි අහන ප්‍රශ්නේ. මේ දෙක දහන්නේ. කරීයති කියලා පදයක් හැදෙනවා. කෛරමාන කරොන්ත කියලා පදයක් හැදෙනවා වර්තමාන කිතක. වර්තමාන ක්‍රියාපදේ කරෝති. වර්තමාන කර්තෘකාරක ක්‍රියාපදේ කරෝති. කර්මකාරක ක්‍රියාපදේ කරීයති. එතකොට වර්තමාන කිතකය කුබ්බ කරමානෝ කරොන්තෝ. එතකොට අතීත කා වර්තමාන කර්මකාරක කිතක පදය කෛරමාණු. කෛරමාණු. ඊට පස්සේ අතීත කාලේ කර්තෘකාරකේ කර්තෘකාරක ක්‍රියාපදේ අකාසි කියලා පදයක් හදෙනවා. අතීත ක්‍රියාපදේ අකාසි. ඒකේ කර්මකාරක ක්‍රියාපදේ තමයි මේ තියෙන්නේ කරී. එතකොට අතීත කාල කර්තෘකාරක කිතකයක් හැදෙනවා. කතවා කතාවි. අතීත කාල කර්තෘකාරක කිතකයක් කතාවි කතවා කියලා. එතකොට ඒකේ අතීත කාල කර්මකාරක කිතකේ තමයි කතෝ කියලා හැදෙන්නේ. කත ඒවා ඔක්කොම මතක හිටින්නේ නැති වෙයි සාමාන්‍යයෙන්. අපි ඒවා පස්සේ වාක්‍යවලට දාලා පස්සේ හදන්න පුරුදු වෙමු. ඒවා එතකොට ඒ යෙදෙන අර්ථ වෙනස්. අපි ඒවා වාක්‍යවල වෙන වෙනම දාපුවාම ඊට පස්සේ පැහැදිලි වෙයි. ඊළඟ දවසේ අපි ඒ ටිකක් පැහැදිලිව කතා කරමු. වෙලාව මදි එක නිතින් ලොකුම ගැටලුව නේද? හරි. ඉතින් මේ ඒත් එක්කම මම අද තව පොඩි විස්තරයක් කියන්න බලාපොරොත්තුවක් තිබුණා. මේ දේවල් හරියට දැනගන්න එකේ වටිනාකම ගැනත් සමහර විට අපි ධර්ම කාරණා පැහැදිලි කරගන්න ගියපුවාම ගොඩ දෙනෙක් පටලා ගන්න කාරණාවක් ඒ ව්‍යාකරණය නොදැනීම නිසාම අර්ථ පටලවා ගන්නවා. ඒකෙදි අපිට සාමාන්‍ය කතා වස්තුවකදී ලොකු ගැටලුවක් වෙන්නේ නැති වෙයි. අපිට ඒවා පැහැදිලි කරගන්න පුළුවන්. ওই ගැටලුව ගොඩක්ම ඉන්නේ
විනය කාරණාවක් පැහැදිලි කරගන්න ගියපහම ආපහු ධර්ම කාරණාවක් පැහැදිලි කරගන්න ගියපහම ඒ නිසා ඉතින් අපේ ඒ ධර්මය සම්බන්ධව නිවැරදිව දැනගන්න නම් අපේ ඒ ව්‍යාකරණ දෙනම බොහොම වැදගත් වෙනවා. ඒ නිසා තමයි ඇත්තටම අපි නා වූ නෙළු සානංශලා හිමි ඉන්න කාලෙදී තින් සානංශලා බෙවලුනෙත් ඒ ස්වාමීන් වහන්සේලාගේ තිබුණු භාවනා ආදී දෙනීම ඒ වගේම ධර්මයේ පිළිබඳේ නිවැරදි දෙනීම තිබුණු නිසා. ඒ නිසා අපිත් අපේ ජීවිතයෙන් සාර්ථක කරගන්න නම් අපිත් ඒ හැම පැත්තකින්ම ශක්තිමත් වෙන්න ඕන. ඒකෙදි තින් ප්‍රධාන කාරණාව වෙන්න ඕන අපේ ಗುಣධර්ම ටික දිනු වෙන්න ඕන අනිවාර්යයෙන්ම. එහෙම නැතුව ඉතින් ඉගෙනීමක් කළාටම තේරුමක් නැහැ. එහෙම ඉගෙන ගන්න අය ඕන තරම් ඉන්නවනේ රටේ ලෝකේ නේද? ඒක නිසා ඒ ඉගෙනීම කරනවත් එක්කම ප්‍රධානවම අපි ಗುಣධර්ම පැත්ත ගැන අංක එකට තියාගෙන ඒ පැත්ත තුලින් දිනු කර ගන්න ඕන. ඉතින් ඒකෙදී මට විශේෂයෙන් මතක් කරන්න උවමනාව තිබුණේ අපි ලොකු සාමණේරලාට කරන ගෞරවයේ විදියට අපිට කරන්න තියෙන්නේ ලොකු සාමණේරලා ඒ ගියපු පාර යන්නේ එක. ඒ නිසා ඉතින් ඒ ලොකු සාමණේරලා යම් විදියකට ධර්මයේ සම්බන්ධව ගරුත්වයක් ඇතුව කටයුතු කළාද? ඒ විදියට අපේ ජීවිතත් හදා ගන්න ඕන. දැන් මම ඇත්තරම ධර්මයේ සමහරතෙන් සම්බන්ධව විශ්වාස කරද්දී අපිට ඇත්තරම ධර්මයේ සියල්ලෙන් සියල්ල තේරෙන්නේ නැහැ. සමහර තැනක අනිවාර්යයෙන්ම සැක ඇති වෙනවා. මොකද අපිට හැම දෙයක්ම ප්‍රත්‍යක්ෂ නැහෙනේ. මොකද උදාහරණයක් විදියට අපි කියමු දැන් මහා මේරු පර්වතය ගැන විස්තර කරනවා. දැන් අපි දැකලත් නැහැ නේද? අපි දැන් එතකොට කොහොමද මේ දේවල් විශ්වාස කරන්නේ? දැන් අට කතාවල ඒ ගැන විස්තර තියෙනවා. මේ තැනක මම ශ්‍රද්ධාව පිහිටුවා ගන්න ක්‍රමයේ තමයි අපේ දැනට ඉන්න ගුරු ස්වාමීන් වහන්සේලා කියන්නේ බොහොම සිල්වත් ගුණවත් උත්තමයෝ. ඒ වගේම අපේ හිටපු නාවියන් ලොකු සාමණේරලා වගේ ඒ උත්තමයෝත් බොහොම සිල්වත් ගුණවත් උත්තමයෝ. ඒ උත්තමයෝ බොහොම ශ්‍රද්ධාවෙන් මේ ග්‍රන්ථ පිළිගත්තා. ඒ වගේම ඒ ග්‍රන්ථවල තියෙන කරුණු පිළිගත්තා. ඒවා වාද විවාද කරන්න ගියේ නැහැ. ඒ වගේම ඒ ග්‍රන්ථවල තියෙන ඒ කාරණා විතරක් නෙවෙයි භාවනා මාර්ග ආදියත් බොහොම ගෞරවයෙන් පිළිගත්තා. ඒ පිළිගත්තු නිසා ස්වාමීන් වහන්සේලාට ඒ වගේ කවදාවත් වැරදුනේ නැහැ. ජීවිතේ සාර්ථක වුණා මිසක් ස්වාමීන් වහන්සේලාගේ සීල ශක්තිය දියුණු වුණා, සීලය දියුණු වුණා, සමාධිය දියුණු වුණා, ප්‍රඥාව දියුණු වුණා. ඒක පිළිගැනීමෙන් වැරදීමක් උනේ නැහැ. දැනට ඉන්න අපේ ගුරුවරු අමුලම සන්නතර ගත්තත්, ඉතින් තව අනිත් ඉන්න ගුරුවරු ගත්තත් ඒ ස්වාමීන් වහන්සේලා ඒව බොහොම ඉහලින් පිළිගන්නවා. ඒ පිළිගත්තා කියලා ස්වාමීන් වහන්සේලාට හානියක් උනේ නැහැ. දියුණුවක් වුණා මිසක්. ඔන්න ඔය පැත්තෙන් මම හිතලා තමයි ගොඩක් දේවල් ධර්මයේ සම්බන්ධව අපිට නොවැටහින පැති අපිට ප්‍රත්‍යක්ෂ නොවන අපේ ඉන්ද්‍රියන්ට ගෝචර නොවන පැති ගැන මම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඉතින් මම මේ පැත්තෙන් ඊට පස්සේ හිතන්නේ ස්වාමීන් වහන්සේලා එහෙම පිළිගත්තේ ඒ එකපාරම ඒවා උඩින් පල්ලෙන් පහළ වුණ නිසාත් නෙවෙයිනේ. ඒවා පරම්පරාවේ මෙච්චර කාලයක් පැවතීගෙන ආවා. ඉතින් මේ මහරහතන් වහන්සේලාගේ කාලෙත් මේ දේවල් තිබුණා. ඒ වගේ වැරද්දක් තිබුණා නම් ඒ කාලෙම බැහැර කරන්න තිබුණා. බැහැර කරනවා අනිවාර්යයෙන්. එහෙමනම් එහෙම බැහැර නොකර මේ තාක්කල් පවත්වගෙන ආවා. ඒ නිසා ඉතින් මම මේ දේවල් සම්බන්ධව ශ්‍රද්ධාව ඇති කරගන්නවා කියලා ඒ පැත්තෙන් මම ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඒ නිසා ඉතින් මේ ධර්මයේ සම්බන්ධව ওই කතාවත් කියන්න ඕන තිබුණා. ඉතින් අපේ මේ ධර්මයේ හදාරද්දී අපිට නොවැටහෙන කරුණු ඕන තරම් ඇති වෙන්න පුළුවන්. එහෙම දැන් පොත්පත්වල අහුවෙන්න පුළුවන්. ඒ තැනක අපි වාද විවාද ඇති කරගන්නේ නැතුව හිතනක මේක මේ කතාවට පොඩි හේතුවක් තිබුණා. මේ මෑත දවසක පොඩි ඒ පිරිසක් කීප දෙනෙක් වාද කරන අවස්ථාවක් මට දැක ගන්න ලැබුණා. ඒ හේතුව නිසා මේ කතාව කියන්නේ. අපි ධර්මයේ සම්බන්ධව එහෙම වාද විවාද කරන් යන එක හොඳ නැහැ. ඒ තැනකදී අපි නිවැරදි මතය කියන්නේ උනත් ධර්මයේ මුල් කරගෙන වාද විවාද කරන්න ගියපුවම ඇත්තටම අපේ කෙලෙස් නැති වෙන්නේ. ඒ නිසා ඉතින් ධර්මයේ තියෙන වාද විවාද කරන්න නෙවෙයි අනිත් කෙනාට කරුණාවෙන් දෙයක් කියලා දෙන එක යුතුයි. ඒ ඇරෙන්න වාද විවාද කරන්න යනවා නම් ඉතින් ඒක අපේ පැත්තෙනොත් අපේ පිරිහීමකටත් හේතු වෙන්න පුළුවන්. පුළුවන් නෙවෙයි හේතු වෙනවා. ඉතින් අපේ නොලැබපු සමාධි තියෙනවා නම් ඒවා ලබන්න හේතු වෙන්නේ නැහැ. ලැබපු සමාධි තියෙනවා නම් පිරිහෙන්නත් හේතු වෙනවා. අපි නිවැරදි කාරණයක් මුල් කරගෙන උනත් ද්වේෂයක් ඇති කරගෙන වාද විවාද කරන්න ගියොත්. හැබැයි කෙනෙක්ගේ වැරදි අදහසක් තියෙනවා නම් අපි උත්සාහවත් වෙන්න ඕනේ ඒ කෙනාට ඒ කාරණාව කරුණාවෙන් පැහැදිලි කරලා දෙන්න තමන්ට අවස්ථාව තියෙනවා නම්. ඊයරෙන්න අපි ඒ කාරණා මුල් කරගෙන වාද විවාද කරන්න යන එක හොඳ නැහැ. ඉතින් මට බාලාෂ්මතුන්න පිරිසකටන ඔය හිටපු හැමෝම මේ නිසා මං එවිරේ හැමෝටම මම මතක් කළා මේ වාද කරන්න එපා කියන එක. ඊට පස්සේ මට පුළුවන් විදිහට මං කරුණු ඒ කාරණාව සම්බන්ධව පැහැදිලිත් කළා. ඉතින් ඒ තැනක අපි දැනගන්න ඕනේ කාරණාවක් ඇති වුණාම ඒ තැනක අනිත් එක සුදුස් එක්ක එක කතා කරන්න. මම දකින්නේ වැඩිහිටියෙක් එක්කයි කතා කරන්න ඕනේ. එහෙම තමන්ට භාවනා මාර්ගයේ සම්බන්ධව හොයලා දැන් මට දැනගන්න ලැබුණේ දැන් භාවනා මාර්ගයේ සම්බන්ධව එහෙමත් ඒ පොඩ්ඩක් එතනදි කතා බහ ඇති වුණා කියලා. ඒ තැනකදී අපි ඇත්තටම කතා කරන්න ඕන අගොල්ලෝ මේ සංහන්සෙක් එහෙම ඒ සම්බන්ධව. ඉතින් මොකද මෙහි ඒ සම්බන්ධව ඉන්න හොඳම සුදුසු ස්වාමීන් වහන්සේනේ ඒ සම්බන්ධව කතා කරන්න අර පොඩි මොකුත් දන්නේ නැති තමාට වසක දික්ක තුනක කෙනෙක් එක්ක අපි අරගෙන කතා කරලාට වාද විවාද කරලාට තේරුම්න්නේ. සමහරට ඒ කෙනාගෙන් ඒ ඉන උත්තරේ නිසා සමහරට අර තිබුණු පැහැදීම තවත් නැති වෙන්නත් ඉඩ තියෙනවානේ. ඒ නිසා එතනක අපි උත්සාහවත් වෙන්න ඕන තමන්ට මොනවා හෝ ගැටලුවක් තියෙනවා නම් ඒක විසඳන්න පුළුවන් විදිහේ දැනීමක් තියෙන කෙනෙක් එක්ක කතා කරලා විසඳ ගන්න. අනිත් එක දැන් යම් තැනක අපි ඉන්නවා නම් අපිට හැකියාව තියෙන්න ඕන අපි දැනගන්න ඕන එතෙන් අනුගතව කටයුතු කරන්නනේ. දැන් මෙහි යම් භාවනා මාර්ගයක් ගැන විස්තර කරනවා නම් ඒ තැනක අපි ඒ තමන් ඒක නොකරනවා නම් ඒකටත් ඒක ගැනත් තමන් ගුරුවරයාත් එක්ක කතා කරන්න ඕන. මට මේ හේතුව නිසා මේක කරන්න බෑ. අපි එහෙම නැතුව ඒකේ අඩුපාඩු හොයන්න යනවා නම් ඒක සුදුසුමදි නේද? ඒ නිසා ඉතින් ආශ්මුරුණලත් ඒ වගේ දේවල් වෙන්න පුළුවන් අවස්ථා ඉඳ තියෙනවා. ඒ නිසා මතක් කරන්නේ ඒ තැනක අපි බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මොකද භාවනා ක්‍රමයක් කියන එක කිසිම කෙනෙකුට විවේචනය කරන්න අයිතියක් නැහැ. තමන් ඒක වඩලා බලන්නත් නැත්තම් නේද වඩලා බලන්න නැතුව වඩලා බැලුවත් අපිට වැඩෙන්නේ නැති වෙන්න පුළුවන්. හැමෝටම මේක එක වගේ ලැබෙන්නේ නැහැ නේද? ඒ නිසා ඉතින් දැන් මෙහෙදී කෙරෙන භාවනා ක්‍රමයේ සම්බන්ධව අපි බොහොම ඉතින් මට නම් එතන බොහොම ශ්‍රද්ධාවක් විශ්වාසයක් තියෙනවා. හේතු සාධක ගොඩක් නිසා ඉතින් මේ භාවනා ක්‍රමයේ කරපු අධ්‍යක්ෂින් තියෙන ස්වාමීන් වහන්සේ ගොඩ දෙනෙක් ඉතින් මාත් එක්ක කතා කරලා තියෙනවා. ඒ හේතු නිසා එතරම් බොහොම ශ්‍රද්ධාවෙන් අනුගමනය කරන්න පුළුවන් භාවනා ක්‍රමයක්. එහෙම තියෙද්දී අපි සමහර දේවල් මේ පැත්ත මෙයා වෙන එක පැත්තකින් ලොකු අකුසරයක්. ඒ නිසා ඒ වගේ අවස්ථා ආවොත් ඒවට මෙදිහත් වෙන්න එපා. මේ පොඩි ඉල්ලීමත් හැමෝටම මතක් කරන්න කැමැත්තක් තියෙනවා. ඉතින් මෙතන කවුරුත් නැහැ. මේ සම්බන්ධව කවුරුත් නැහැ මෙතන. ඒ නිසා ඉතින් මේ මතක් කරේ ආශ්මුල්ලත් එහෙම අවස්ථා ආවොත් ඒවට සම්බන්ධ වෙන්නේ නැතුව තමන් ඒ වගේ ගැටලුවක් තියෙනවා නම් තමන්ට පෞද්ගලිකව ඒ තැනක සුදුසු ගුරුවරයෙක් මුණ ගැහිලා ඒ ගැටලු ගැන කතා කරගන්න. ඒ කතාවත් කියන්න වුණාම තිබුණා. හොඳයි. එහෙනම් ඉතින් ඒ අපි අද දවසේ මේ ධර්මයේ සාකච්ඡා කිරීමෙන් ඒ වගේම සසර පුරා රැස් කරගන්න යුතුණු ඒ සෑම කුසලයක්ම අපි සෑම සියලු දිනාටමත් ඒ වගේම අපිට ධර්ම විනය කියා දුන්නු අපිට පිරිසිදුව පැවිදි උපසම්පදාවන් ලබා දුන්නු අපේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ඒ වගේම අපිට නොඑක ආකාරයෙන් උපකාර කරපු දෙමාපිය සහෝදර ගුරුවර ආදී යම් පිරිසක් වෙනවාද ඒ හැමෝටමත් ඒ වගේම පින් අනුමෝදන් වෙන යම් තාක් සත්ව ප්‍රජාවක් වෙනවාද ඒ සෑම සියලු දෙනාටමත් ඒකාන්ත වශයෙන්ම ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නැවත නවත්තුමු.